නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු
ගරුතර මහා සංඝරත්නින් අවසරයි පොසොන් උදාවත් සමග වූ අද වගේ දවසක අනුරාධපුර ඓතිහාසික රාජධානියේ පිහිටි මහමෙවුනාව භවනාසපුවේ අභිනව දානශාලාව විවෘත කිරීම නිමිති කරගෙනයි අද මේ සදහම් වැඩසටහන පවත්වන්නේ. ඒ නිසා අපි පළමුවෙන්ම සිත් පතමු. ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව මේ සුවිසල් ධර්මශාලාව හදලා ගෞතම ශාසනයට පූජා කළ පින්වත් තිස්සජිනසේන මහතාටත් ඒ වගේම දානශාලාව හදන්න ආධාර උපකාර කළ සෑම දිනාටමත් මේ මහමෙවුනාවේ භවනාසපියේ දියුණුවට කුටි හැදීමට උදව් උපකාර කළ සෑම දිනාටමත් මේ ගෞතම ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. ඒ වගේම මහමෙවුනාවේ ඒ ස්වාමින් වහන්සලා විශේෂයෙන් පවරාජ්මුතුන් මේ සංඝ පිරිසට ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින හේතු වාසනාව වේවා. අද අපි ඉගෙන ගන්නේ දීඝනිකායේ දේශනයක්. ගෞතම බුදුරජාණන් වහන්සේ තරං මේ ලෝකය ගැන, ජීවිත ගැන, අතීතය ගැන, අනාගතය ගැන දන්නා කෙනෙක් වෙන කොහෙවත් නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරිම පුදුමයි. ඒ අවබෝධයට සීමාවක් පනවන්න බෑ. ඒ අවබෝධය මේ මෙච්චරයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට පුදුම විදිහේ බුදුරජාණන් වහන්සේගේ දේශනා, ඒ වගේම ඒ දේශනා ඔස්සේ අවබෝධයට යන මාර්ගය, ඒ වගේම සතරපාය ස්වභාවයේ දෙවිලෝ බඹලෝ ස්වභාවයේ පුදුම විදියට අපිට පෙන්වා දුන්නා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ සක්විති රජ කෙනෙක් හිටියේ නැහැ. නමුත් උන්වහන්සේ පෙන්වා දුන්නා මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා නම් කෙනෙකුට ඒ කෙනා ගිහි ගෙදර රැඳී හිටියොත් සක්විති රජ වෙනවා, පැවිදි වුණොත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සක්විති රජතුමා ගැන, සක්විති රජතුමා කියන්නේ කවුද, සක්විති රජතුමාගේ කාර්යභාරය කුමක්ද, මේ කරුණු පැහැදිලි කරලා දෙන දේශනාවක් අද ඔබ ඉගෙන ගන්න. මේ දේශනාවේ නම චක්කවත්තී සීහනාද සූත්‍රය. ඒ දවසල බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ මගධ රට මාතුල කියන නගරේ. භික්ෂුන් වහන්සේලා රැස් කළා මෙන්න මෙහෙම අවවාදයක් කළා. අත්ත දීපා භික්කවේ විහරත අත්ත සරණ අනඤ්‍ය සරණ මහණෙනි වාසය කළ යුත්තේ තමාව දීපය තමාව පිහිට කරගෙනයි තමාව සරණ කරගෙනයි වාසය කළ යුත්තේ වෙන බාහිර පුද්ගලෙක් පිහිට කරගෙන නෙවෙයි. මේකෙන් අදහස් කරන්නේ මොකක්ද? මේකෙන් අදහස් කරන්නේ තමන්ගේ සසර දුකින් මිදෙන්න, එහෙම නැත්නම් සතර අපායෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කර වැඩපිළිවෙල තමන්ම වීරියෙන් අනුගමනය කරන්න කියන එක. තමන්ම වීරියෙන් තමන් සීලයේ පිහිටලා ඉන්න නම් අන්න තමා පිළිසරණ කරගත්තා. තමන්ගේ හිතේ ඇති වෙන අකුසල් දුරු කරන්න තමන් මහන්සි ගන්නව නම් අන්න තමන් තමාව පිළිසරණ කරගත්තා. ඒක තමයි අත්ත දීප අත්ත සරණ. ධම්ම දීපා ධම්ම සරණ අනඤ්ඤ සරණ. දීප කියන්නේ එතන මේ පහන නෙවෙයි. පහනට කියන්නේ පදීප. දීප කියන්නේ දිවයින වතුරට යට වෙන්නේ නැති දූපත. ධර්මයේ තුලින් ගොඩනගා ගන්න කියනවා දූපත. ධම්ම සරණ ධර්මයේ පිහිට කරගන්න කියනවා. අනඤ්ඤ සරණ වෙන දෙයක් පිහිට කරගන්න එපා කියනවා. එතකොට ධර්මයේ පිහිට කරගන්න කෙනා පිහිට කරගන්නේ ධර්මයේ හැටියට මොකද්ද? පිහිට කරගන්නේ මොකද්ද කියන එක මෙන්න විස්තර කරනවා. මහණෙනි, තමාව දූපතක් කරගන්නේ කොහොමද? තමාව පිළිසරණ කරගන්නේ කොහොමද? ධර්මය දූපතක් කරගන්නේ කොහොමද? ධර්මයේ පිළිසරණ කරගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙහෙම. මහණෙනි, යමෙක් තමාව පිළිසරණ කරගන්නව නම් ධර්මයේ පිළිසරණ කරගන්නව නම් එයා කරන්නේ කය පිළිබඳව කායානුපස්සනාවෙන් වාසය කිරීමයි. ඔන්න තමා පිළිසරණ කර ගැනීම. ධර්මයේ පිළිසරණ කර ගැනීම. එයා කරන්නේ විඳීම් තමන්ට ඇතිවෙන සැප දුක් විඳීම් ගැන වේදනානුපස්සනාවෙන් වාසය කිරීමයි. සිත ගැන චිත්තානුපස්සනාවෙන් වාසය කිරීමයි. පංච උපාදානස්කන්ධ ආයතන ධාතු ආදිය ගැන ආර්ය සත්‍ය ගැන නුවණින් විමසීම ධර්මයන් ගැන ධම්මානුපස්සනාවෙන් වාසය කිරීමයි. එතකොට හරි පැහැදිලි තමාව පිළිසරණ කරගන්නවා ධර්මයේ පිළිසරණ කරගන්නවා කියලා කියන්නේ මොකක්ද? සතර සතිපට්ඨානයේ තුල වාසය කිරීමට කියන නමක්. එතකොට කෙනෙක් සතර සතිපට්ඨානයේ තුල වාසය කිරීමට කායනුපස්සනාවේ, වේදනානුපස්සනාවේ, චිත්තානුපස්සනාවේ, ධම්මානුපස්සනාවේ දෙන්නට මහන්සියක් ගන්න නැත්නම් එයා තමාව පිළිසරණ කරගෙන නැහැ. එයා ධර්මයේ පිළිසරණ කරගෙනත් නැහැ. එතකොට එයා වාසය කරන්නේ කොහොමද මේ සතර සතිපට්ඨානේ? ආතාපි ආසාවන් මැඩලන වීරියෙන් යුක්තව. දැන් අපේ හිතේ හටගන්නා වූ හැඟීම් වලට අපි ඉඩ දෙන්න ගියොත් ඒක හඳුනා ගන්න නැතුව පාලනයක් නැතුව අපිට බොහෝ විට එහෙමනම් නවතින වෙන්නේ නිරේ. එතකොට බුද්ධ දේශනාවේ තියෙන එහෙමනම් කෙලෙස් තවන වීරිය. ඒ කෙලෙස් තවන වීරිය කියලා කියන්නේ අපිට එකපාරට අපේ හිතේ හටගන්නකට යම්කිසි ආසාවක් ඒ ආසාව කැමැත්තත් එක්කනේ තියෙන්නේ. ඒ කැමැත්ත මැඩලන්න වීරියක් ඕනේ. ආනි වීරියෙන් නුවණින් ඇලීම් ගැටීම් දෙක දුරුකොට තමයි මේ සතර සතිපට්ඨානය පුරුදු කරන්න තියෙන්නේ. ඊළඟට දේශනා කරනවා, ඒ නිසා මහණෙනි, ගෝචරේ භික්කවේ චරත සකේ පෙට්ටිකේ විසේ. මහණෙනි, තමන්ගේ පියාගේ පරපුරින් ලැබිච්ච පියාගේ උරුමයෙන් ලැබිච්ච භූමියේ හැසිරෙන්න කියනවා. පියාගෙන් උරුමෙන් ලැබිච්ච භූමිය මොකද්ද? සතර සතිපට්ඨාන. දැන් අපි ඔක්කොම කාගේ ශ්‍රාවක දරුවන්ද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් අපි සියලු දෙනාම. එතකොට දැන් අපි ඔක්කොම එකතු වෙලා තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ වටා. අපි එකතු වෙලා තියෙන්නේ කවුරු වටාද? ගෞතම බුදුරජාණන් වහන්සේ වටා. එතකොට අපි ඔක්කොම කාගේ ශ්‍රාවක දරුවන්ද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන්. අපගේ ශාස්ත්‍රු වූ ඒ උතුම් පියාණන් කවුද? ගෞතම බුදුරජාණන් වහන්සේ. ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් උරුම වූ භූමිය මොකක්ද? සතර සතිපට්ඨානයයි. බලන්න කොච්චර ලස්සනට විස්තර කරනවාද. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, තමන්ගේ පිය පරපුරෙන් උරුම වෙච්ච භූමිය තුල ඔබ ඉන්නවා නම් නලච්චති මාරු ආර මාර්යාට නුඹ අරමුණු වෙන්නේ නැහැ කියනවා. මාර්යාට ඔබව අරමුණ මෙන්න ගොදුරක් කියලා අරමුණු වෙන්නේ නැහැ කියනවා. මාර්යාට හොයාගන්න බෑ කියනවා. මාර්යාට සිදුරක් ලැබෙන්නේ නැහැ කියනවා. පිය පරපුරෙන් ලැබිච්ච භූමිය තුල වාසය කරනවා නම් කුසලානම් භික්ඛවේ ධම්මානම් සමාදාන හේතු ඒවමිදං පුඤ්ඤම් පවඩ්ඩති. මාණෙනි, ওই විදිහට කුසල ධර්මයන් සමාදන් වෙනකොට පින් වැඩෙනවා. අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේදී මේ පින් දියුණු කර ගැනීම අපිට වැදගත් නැද්ද? තාමත්ම වැදගත් දෙයක්. මොකද හේතුව අපේ මනුස්ස ජීවිතය අපිට ලැබිලා තියෙන්නේ බොහොම සුළු කාලයකට. ඉතින් ඊළඟට දැන් සතර සතිපට්ඨානය ගැන දේශනා කරලා හිට බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා අතීත සිද්ධියක්. මම කිව්වේ දැන් බුදුවරු තමයි මේ හෙලි දක්වන්නේ කියලා අතීතය ගැන විස්තරේ. මොකද අතීතය කියන එක බොහොම කාලයක් යනකොට අනිත්‍ය වෙලා යනවා නේ. අනිත්‍ය බවට පත් වෙලා යනවා. දැන් අපි ගත්තොත් අනුරාධපුර රාජධානී, මේ සෑම දෙයක්ම අනිත්‍ය වෙලා ගියේ නැද්ද? ඉස්සර මේ හරියටින් මොන තරම් ශාස්ත්‍රීය විශාල ගොඩනැගිලි තියෙන කෝටි සංඛ්‍යාත ජනකායක් හිටපු පෙරදිග ධාන්‍යාගාරයේ මූලස්ථාන කොහොම තියෙන්නේ නැද්ද? පෙරදිග ධාන්‍යාගාරය කියන්නේ ලංකාවේ ඉස්සර මහා ධනවත් සැප සම්පත් වලින් පිරි ඉතිරි ගිය රටක්. කාලයගේ යෑමෙන් නොවේ කණතුරු වලට පත් වෙලා මේ කොහෙද කියලා හොයාගන්න බැරි වෙන්නම අනිත්‍ය වුණා. ඒ වගේ අනිත්‍ය වෙච්ච යුග බුදුරජාණන් වහන්සේ මතු කළ දෙනවා. උන්වහන්සේ දේශනා කරන මහණෙනි, දල්හනේමි කියලා සක්විති රජු කෙනෙක් හිටියා. මොකද ඒ සක්විති රජුගේ නම දල්හනේමි. දල්හනේමි කියලා සක්විති රජු කෙනෙක් හිටියා. ඒ රජුවන්ට පුළුවන්, ඒ රජුව තමයි සකල ලෝකයේම ධර්මයෙන් පාලනය කළේ. මහා පෘථුවිය ධර්මයෙන් පාලනය කළා. ඒකේ අධිපති වෙලා හිටියා. ඊළඟට ඒ සියලුම රාජ්‍ය තාන්ත්‍රික පරිසරය තුල බියසක නැතුව හිටියා. ධර්මයේ තුල සතුරු වදුරු අටගන්නේ නැහැ. සක්විති රජවරුන්ට ආක්‍රමණ වලින් විනාශ කරන්න බෑ. ඉතින් ඒ සක්විති රජවරුන්ට තියෙනවා මාණික්ක හතක්. ඒ තමයි මේ චක්‍ර රත්නේ. ඉස්සෙල්ලම පහළ වෙන්නේ චක්‍ර රත්නේ. ඊළඟට හස්ති, හස්ති රත්නේ, අශ්ව රත්නේ, මාණික්ක රත්නේ, ස්ත්‍රී රත්නේ, ගෘහපති රත්නේ සහ පුත්‍ර රත්නේ කියලා. එතකොට මේකෙදි ඉස්සෙල්ලම යාට පහළ වෙන්නේ මොකද්ද? චක්‍ර රත්නේ. ඉතින් යා සෝදානා ඉන්නකොට මේ කර කැවෙන, ඒක දහසක් අර තියෙන, අර කරතරෝදි දැවි වගේ දහහක් තියෙනවා. තියලා නැඹ තියෙන මේ කර කැවෙන මණිකක් පහළ වෙනවා. ඉරිදීන් පහළ වෙන්නේ දිව්‍ය මණිකක්. එතකොට ඒකට රජුරෝ පැන් වඩනවා. වම් අතින් කෙන්ඩි අරගෙන දකුණු අතින් පැන් වඩන. පැන් වඩනකොට මේ ඒ මණික කැරකෙන. කැරකෙනකට සිවුරංග සේනාව, ඇත්තස්ත්‍රිය පාබල කියන සිවුරංග සේනාව මේ මණික පිටිපස්සෙන් යනවා. එතකොට අනිත් රාජධානී වල ඉන්න රජවරු මේ සක්විති රජතුමා එනකොට පිළි අරගෙන කියනවා, මහරජතුමනි, ඔබ වහන්සේගේ දේශයේ මේක ඔබ වහන්සේ අපට අවවාද කරන්න කියලා. ඉතින් ඒ එක්කෝ මිනිසුන්ගේ පංචශීලී පීඨෝණ. එහෙම තමයි මේ ලෝකේ ශාස්ත්‍රීයක උනේ. ඉතින් මේ දල්ලනේමි කියන රජුරෝ ඒ අවුරුදු දහස් ගාණක් දැන් රජකම් කළා. ඒ රජුරෝ තමන්ගේ පුරුෂයෙකුට කියනවා, එම්බා පුරුෂේ, මේ චක්‍ර රත්නය මේ තියෙන තැන, මේ චක්‍ර රත්නය තියෙන්නේ ඇතුළුනේ නගරේ දොරටුව ළඟ. ඒක ස්ථිරව හිටිනවා. මේක වෙනස් වුණොත් තිබිච්ච තැනින් කියන්නේ කියලා. ඊට පස්සේ අවුරුදු දහස් ගාණක් ගියාට පස්සේ මේ සේවකයෝ දැක්කා ඒක තිබිච්ච තැන නැහැ. චක්‍රවර්ති මාණික්කේ තියෙන දැන් වෙන තැනක. එතකොට ගිහිල්ලකෝ දේවයන් වහන්සේ උන්න චක්‍රවර්ති මාණික්කේ දැන් වෙන තැනක තියෙන එතන නැහැ කිව්වා. ඊට පස්සේ රජුරුව මොකද කරේ? සම්පූර්ණයෙන් යාගේ කුමාරයන්ව කැඳවලා වැඩිමහල් කුමාරයාට කියනවා, කුමාරය ඔන්න චක්‍රවර්ති මේ මාණික්කය දැන් තිබිච්ච තැන නෑ, දැන් වෙන තැනක තියෙන්නේ. තව ටික දවසකින් ඕක අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ දැන් කියන කුමාරේ දැන් මගේ ආයුෂ ඉවර වෙගෙන මේ යන්නේ. ඒ නිසා දැන් මට මේ මනුස්ස ලෝකේ සැප විඳ ඇති. දැන් මං යනවා දිවි ලෝකේ සැප විඳින්න. කවුද කියන්නේ? ආර සක්විති රජුරෝ කියන මම දැන් දෙවියන් අතරට යනවා. ඒ නිසා මට දැන් මහාන වෙන්න ඕනේ. දැන් මේ දේශපාලනඥයෙක්නේ. දැන් කියන මම ඔක්කොම අතහැරලා මට දැන් මහාන වෙන්න ඕනේ. මම දැන් පැවිදි වෙනවා කියලා රජතුමා මොකද කළේ? දරුවට මේක බාර දෙනවා. බාර දීලා පැවිදි වුණා. පැවිදි වෙලා දවස් 7යි ගියේ. ආර චක්‍රවර්ති මාණික්කේ නොපෙනී ගියා. අතුරුදහන් වුණා. ඊට පස්සේ අර ඔටුනු පළඳල දැන් ඉන්නේ පුතානේ. පුතා ඉක්මන්ට ගියා අර රාජ ඊරිසින්නාංශේ ළඟට. ගිහින් කිව්වා, අනේ දේවයන් වහන්සේ, නුඹ වහන්සේ ඉන්දෙද්දි තිබිච්ච මේ චක්‍රවර්ති මාණික්කේ නොපෙනී ගියා. අතුරුදහන් ඒ මැනික දැන් නැහැ කිව්වා. ඊට පස්සේ මේ පැවිදි වෙලා ඉන්න මේ රාජ ඉරිසින්නාංශ කියනවා, පුතා ඔය දිව්‍ය වූ සක්විති මැණික අතුරුදහන් වුණා කියලා අඬන්න එපා. ඕකට හිත නරක කරගන්න එපා. සෝක කරන්න එපා. ඕක මේ පියාගෙන් පුතාට ලැබෙන දෑවැද්දක් නෙවෙයි. ඕක ලැබෙන්න නම් ආරි සක්විතිවත් චක්‍රවර්ති කෙනෙකුට උවමනා කරන ගුණධර්ම ටික නුඹ පුරුදු කරන්න. ඊට පස්සේ ආරි සක්විතිවත් පුරුදු කළා. පොහොය දවසට හිස සෝදා නාලා උඩ තට්ටුවට ගිහිල්ලා සඳුළු තලයට උපෝසත සිල් සමාදන් වෙලා ඉන්න. එතකොට මේ දහසක් අර ඇති නැබ සහිත මේ කර කැවෙන චක්‍රවර්ති මාණික්කේ පහළ වේ. ඊට පස්සේ අහනවා, මේ අනේ එහෙමනම් පියාණනි, මේ චක්‍රවර්ති මාණික්කේ ලබා ගන්න තියෙන සක්විතිවත් මොනවාද? එතකොට කියන, එහෙනම් පුතා නුඹ ධර්මයටම සලකපන්. එතකොට මේ කවුද කියන්නේ? තාත්තා කියන පුතාට කියන, පුතා ධර්මයටම සලකන්න, ධර්මයටම සත්කාර කරන්න, ධර්මයටම ගෞරව කරන්න, ධර්මයටම පූජා කරන්න, ධර්මයෙන්ම දජය කරගන්න. කොඩියක් හැටියට තියෙන උස්ස ධර්මයයි. ධර්මයෙන්ම අධිපති කරන්න, ධාර්මිකව මිනිස්සුන්ට රැකවරණ සලසන්න කියනවා. තමන්ගේ ජනපදයේ ඉන්න මිනිස්සුන්ට ධාර්මික ආරක්ෂාව සපයන්න, තමන්ගේ සේනාවට ධාර්මිකව සලකන්න, තමන්ගේ ක්ෂත්‍රීය රාජ පිරිසට ධාර්මිකව සලකන්න, බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට ධාර්මිකව සලකන්න, ඒ වගේම ඈත ජනපදවල ඉන්න අයටත් ධාර්මිකව සලකන්න, ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ටත් ධාර්මිකව සලකන්න, ඊළඟට සතාසි උපාවාටත් ධාර්මිකව සලකන්න, ඊළඟට වැඩපිළිවෙලක් යොදන්න. කියන පුතාට කියන්නේ, පුතාගේ මේ විජිතේ තුල කිසිම අධර්ම වැඩක් සිද්ධ වෙන්න දෙන්න එපා. ඊළඟට තව එකක් කියනවා, මේ විජිතේ ඉන්න පුළුවනි සල්ලි නැති අය, ධනය නැති අය. ආනේ අයට ධනේ, සල්ලි නැති අයට සල්ලි ලැබෙන්න සලස්සන්න. ඊළඟට කියනවා, මේ විජිතේ ඉන්නවා, ඔබේ විජිතේ ඉන්නවා ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා, වීරිය කරන ධර්මය අවබෝධ කිරීමට වීරිය කරන ඉවසන ඊළඟට ගුණ ධර්ම දියුණු කරන ආන්නේ ශ්‍රමණයන් වහන්සේලා ඉන්නවා සිත දමණය කරන සිත සංසිදුවන පිරිණිවීමට මහන්සි වෙන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා අන්න උන්වහන්සේලා හොයාගෙන යන්නේ ගිහිල්ලා අහන්න කිම් බන්තේ කුසලං ස්වාමීනි කුසල් කියන්නේ මොනවාද කිං අකුසලං අකුසල් කියන්නේ මොනවාද කිං සාවජ්ජං වැරදි සහිතයි කියන්නේ මොනවාද කිං අනවජ්ජං වැරදි නැtei කියන්නේ මොනවාද මොකද්ද සේවනය කළ යුත්තේ මොකද්ද සේවනය නොකළ යුත්තේ මොකද්ද කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ කියලා හැම එකක්ම අහන්න කිව්වා අහලා කරන්න කිව්වා දැන් මේ කාටද මේ අවවාද කළේ චක්‍රවර්ති රජෙක් වෙලා හිටපු තාත්තා මහාන වෙලා හිට දැන් කාටද කියන්නේ පුතාට කියනවා මේ සක්විති රජ කෙනෙක් බවට පත් වෙන්න සුදුසුකම් මොනවද මේ සුදුසුකම් කිව්වේ ධර්මයට ගරු සම්මාන දැක්වීම ඊළඟට තමන්ගේ රටවැසියන්ව ධාර්මිකව සැලකීම බලසේනාවට ධාර්මිකව සැලකීම ක්ෂත්‍රීය වංශිකයන්ට ධාර්මිකව සැලකීම බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට ධාර්මිකව සැලකීම ඈත නියම්ගම් ජනපද වාසීන්ට ධාර්මිකව සැලකීම ශ්‍රමණ බ්‍රාහ්මණින් වහන්සේලාට ධාර්මිකව සැලකීම සතාසීපාවන්ට ධාර්මිකව සැලකීම සහ අධර්මයට ඉඩ නොතිබීම නොතැබීම ඊළඟ එක සල්ලි නැති අයට තම තමන්ගේ ජීවන මාර්ග දියුණු කරගන්න ධනෙ ලබා දීම එතනින් නවතින්නේ නැහැ ඊළඟ එක මොකද්ද ධර්මයේ හැසිරෙන ශ්‍රමණ බ්‍රාහ්මණින් වහන්සේලා ඉන්නවා උන්වහන්සේලා කරා ගිහින් කුසල් අකුසල් හොඳ නරක හරි වැරද්ද කළ යුතුද නොකළ යුතුද අසා දැන ගැනීම කියන පුතේ ඔන්න ওই ටිකට තමයි ආරි සක්විති වත් කියලා කියන්නේ මේ පුතා මොකද කළේ දැන් පුතානේ රජතුමා පුතා මේක අහගෙන ගිහිල්ලා ඔන්න දැන් මෙයා මේ ඔක්කොම පුරුදු කරන්න පටන් ගත්තා ධර්මයට ගරු කළා ධර්මිකව සැලකුවා අධර්මෙට ඉඩ දුන්නේ නැහැ ඊළඟට මේ සල්ලි නැති අයට සල්ලි දුන්නා ධනෙ නැති අයට ධනෙ දුන්නා කුඹුරු නැති අයට කුඹුරු දුන්නා හරක බාන නැති අයට හරක බාන දුන්නා එතකොට මේ විදිහට මිනිස්සු ධනවත් වුණා ඊට පස්සේ හොඳ නරක ගැන කතා කරන්න පටන් ගත්තා ඊට පස්සේ මිනිස්සු නරක අයින් කළා හොඳ දියුණු කළා හොන්න දැන් මෙයාට හිතුණ දැන් ආර්ය සක්විතිවත් දැන් මං පුරුදු කළා තියෙනවා ඊට පස්සේ මොකද කළේ දවසක් මේ කල්පනා කරලා දැන් තාත්තා කිව්වනේ මේ එහෙම පුරුදු කළා හිට මොකද කරන්න කිව්වේ පොයේ දවසට වතුර නාලා සුදු පිරුවට ඇඳගෙන උඩ තට්ටුවට නැගලා සඳුළු තලයේ ඉඳගෙන උපෝසතේ සමාදන් වෙලා ඉන්න කිව්වා. දැන් මෙයා හිටියා. ඉන්නකොට මොකද වුනේ? චක්‍රවර්ති මාණික්ක පහළ වුණා. එතකොට දැන් තාත්තටත් ලැබුණා පුතාටත් ලැබුණා. පුතාටත් අර විදියටම ඒ සක්විති මාණික්කම පහළ වුණා. පුතත් මොකද කළේ? වම් අතින් අර රංගෙන්ඩිය අරගෙන දකුණු අතින් පැන් වැඩුවා. මේ භවත් චක්‍ර රත්නේ මේක කැරකවෙන්න කියලා. චක්‍රය කියන්නේ රෝදේ. එතකොට මේක කරකැවෙන්න කිව්වා. කියන එකට මොකද වුනේ? කරකැවි කැවි ගියා. මේක ඉරිදි බලෙන් වෙන්නේ. පිනට. ඉතින් අර පිරිස මොකද කළේ? චතුරංගනී සේනාව. ඒ කිව්වේ ඇත්තස්ත්‍රිය පාබල කියන චතුරංගනී සේනාව පිටිපස්සෙන් යනවා. දැන් ගිහිල්ලා හැමතැනම දැන් මෙයාට යටත් වුණා. මෙන්න මෙයා කියන කරුණු ටික. පාණෝ නහන්තබ්බෝ මිනිස් ඝාතන කරන්න එපා. සත්ව ඝාතන කරන්න එපා. ඉතින් පළවෙනි එක මොකද්ද? මිනිස් ඝාතන නොකිරීම. ඝාතන කරන්න එපා. අදින්නම් නාදාතබ්බං. තමන්ට දීපු නැති කිසිවක් අනුන් සතු දේවල් නොදුන්න කිසි දෙයක් සොර සිටින් ගන්න එපා. කාමේසු මිච්ඡාන චරිතබ්බං. වැරදි කාම සේවනයේ යෙදෙන්න එපා. මුසා නභාසිතබ්බා. බොරු කියන්න එපා. මජ්ජං නපාතබ්බං. මද්ය පානය කරන්න එපා. යතා බුත්තංච බුන්දචාර. ඕගොල්ලෝ කාලබීලා ජීවත් වෙන විදිහට ඉන්න කියලා තමයි මේ සක්විති රජ්ජුරුව කරන අනුශාසනාව. එතන සක්විති රජ්ජුරුවන්ගේ අනුශාසනාව තුළ මොකද තියෙන්නේ? පංචශීලය. පංචශීලයේ තියෙන්නේ. අද තියෙන පරිහානිය මොකද්ද අපිට තියෙන්නේ? පංචශීලයේ කවුරුත් දන්නවනේ. නමුත් මේ පංචශීලයේ ආරක්ෂා කිරීමට කාටත් ආසාව තියෙනවනේ. නමුත් නැත්නම් මොකද්ද? වීරිය නැහැ. වීරිය නැහැ. ඒ නිසා අකුසල් ලිනකොට ඒ අකුසල් පස්සිය යන ඒ අකුසල් වලට යට වෙනවා. ඒ නිසා වීරිය නැහැ. වීරිය තියෙනවා නම් සිහිය තියෙනවා නම් අකුසල් දැනගන්නවා අඳුනගන්නවා. මේකට තමයි පරිහානිය කියන්නේ. දැන් මේ අපි ඉන්නේ කොයිතරම් පරිහානිය වට්ටමකද කියලා ඔබට මේ සූත්‍රයෙන් හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉස්සරහටත් අපේ අනාගතෙත් මේක තියෙනවා. ඉතින් රජ්ජුරුව මොකද කළේ? අට දිසාවෙම ඔය විදිහට කිව්වා කියලා. දැන් ඔන්නේ සතුන් මැරීමේ මිනිසුන්ව වළක්කලා, ඊළඟට සොරකමින් වළක්කලා, වැරදි කාම සේවනින් වළක්කලා, බොරු කීමෙන් වළක්කලා, දැන් කොයි අරකු කසිප බින්දුවක්වත් හොයාගන්නේ නැහැ. ඒතර මිනිස්සු හොඳ ලස්සනට ජීවත් වෙනවා. ඊට පස්සේ මොකද වුනේ? මේ රජ්ජුරුව දැන් අවුරුදු දහස් ගාණක් මේක කරගෙන ගියා. ගිහිල්ලා ඊට පස්සේ මේ වගේ සක්විති රජ පරම්පරාවල් හතක් එක දිගට ආවා. තාත්තගෙන් පුතා ඉගෙන ගත්ත මේක, ඒ පුතාගෙන් අනිත් පුතා ඉගෙන ගත්තා, ඒ පුතාගෙන් අනිත් පුතා ඉගෙන ගත්තා. ඒ විදිහට සක්විති රජ පරම්පරාව කීයක් ආවද? හතක් ආවා. ඊට පස්සේ හත්වෙනි සක්විති රජුරුත් අර පරණ විදිහටම කිව්වා. අවුරුදු දහස් ගාණක් ගියාට පස්සේ සේවකයන්ට කිව්වා යම් දවසක මේ චක්‍රවර්ති මාණික්කේ තිබිච්ච තැනින් වෙනස් වුණා නම් කියන්න කියලා. ඉතින් ඔන්න අවුරුදු දහස් ගාණක් ගියාට පස්සේ කිව්වා දිවෙන් වහන්සේ අර චක්‍රවර්ති මාණික්කේ දැන් එතන නෑ, අන්න වෙන තැනක තියෙනවා කියලා. දරු ඔක්කොම කැඳවලා වැඩිමහල් පුතාට කිව්වා, පුතා දැන් ඉතින් මේ මනුස්ස ලෝකේ මම හිටිය ඇති, දැන් මගේ ආයුෂ ඉවර වෙක නෙමෙයි එන්නේ, මම දැන් ඉතින් දෙවියන් අතරට යනවා. එතකොට සක්විති රජ කෙනෙක් අනිවාර්යයෙන්ම මිය ගිය ගමන් කොහෙද උපදින්නේ? දිවි ලෝකේ. මං දැන් දෙවියන් අතරට යන්න ඕනේ, ඒ නිසා මට මේ ඔක්කොම අතාරිනවා කියලා අතෑරලා ගිහින් පැවිදි වුණා. මහාන වෙලා දැන් ඉතින් ඉන්නකොට ඔන්න ආරංචි වුණා. හරියටම දවස් 7යි ගියේ අර සක්විති මැණික අතුරුදහන් වුණා. අතුරුදහන් වුණාට පස්සේ මොකද වුනේ? අර පුතා, පුතාට දැන් හරි දුකයි, අඬන්න ගත්තා. ඊට පස්සේ පුතා මොකද කළේ? අතුරුදහන් වුණාට පස්සේ අනිත් දරුව මොකද කළේ? ගිහිල්ලා අර රාජ ඉරිසිනාසේ හම්බිලා අහනවනේ, අනේ මේ මේමයි පියාණන් වහන්සේ, මේ දේවයන් වහන්සේ, මේ මේක අතුරුදහන් වුණා, දැන් මම මොකද කරන්න කියලා මෙයා ඇහුවේ නැහැ. මෙයා මෙයාගේ පාඩුවි, මෙයා මේ කල්ලාස්සන්න, මෙයාගේ හිතමනාවට සෝ සමතේනේව සුදං ජනපදං පසාසති. මියා සුඛීය මතින් තමන්ට හිතෙන විදිහට පාලනය කරන්න ගියා. සක්විති රජුරෝ එහෙම නැහැනේ, තමන්ට හිතෙන විදිහ කරන්න යන්නේ නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණෙන්කින් අහනවා කුසල් අකුසල්, හරි වැරද්දෙක්, හොඳ නරක ඔක්කොම අහලා තමයි කරන්නේ. දැන් මේ තමන්ට හිතෙන දේ කරන්න පටන් ගත්තා. තමන්ට හිතෙන දේ කරන්න පටන් ගත්තාම අර කලින් වගේ ශාස්ත්‍රීයක වෙන්නේ නැහැ, දියුණු වෙන්නේ නැහැ. අර්බුද හටගන්න. කලින් මොකද වුනේ? ධර්මයටනේ ගරු කළේ, ධර්මයට ගලු කරේ, ප්‍රතිපත්තියකට ගෞරව කළේ, වැඩපිළිවෙලකට ගෞරව කළේ. ඒක නැති වෙලා පුද්ගලික මතයක් ආවා, තමන්ට හිතෙන විදිහට තමන් කරගෙන යනවා කියලා. ඊට පස්සේ මොකද වුනේ? ඇමතිවරු, මැති ඇමතිවරු පිරිස උපදෙස් දෙන අය ඔක්කොම රැස් වුණා. රැස් වෙලා කිව්වා දේවයන් වහන්සේ, දැන් තමුන්නාන්සේ තමන්ගේ හිතුමනාපිට තමයි පාලනය කරගෙන යන්නේ. තමුන්නේ හිතුමනාපිට මේ පාලනය කරගෙන යෑමෙන් තමයි මේ ධනපදවල මේ අවුල් හටගන්න පටන් අරන් තියෙන්නේ. ඒ නිසා සක්විතිවත් ඇති කරගන්න ඕනේ. කො දේවයන් වහන්සේ දැන් තාත්තත් මැරුණා, රාජිරිසිනාසෙත් මැරිලා. කිව්ව දේවයන් වහන්සේ සක්විතිවත් අපි දන්නවා, අපෙන් අහන්න කියලා කිව්වා. කියනවා රජුරෝ කියනවා ආ එහෙනම් ඔහෙලා කියන බලන සක්විතිවත් කියලා කිව්වට පස්සේ සක්විතිවත් ඇහුවා. ඇහුවට පස්සේ කිව්වා අර විදිහටම කිව්වා ධර්මයට සලකන්න, ධර්මයට ගරුකරන්න, ඊළඟට ධර්මික රැකවරණ යොදන්න, තමන්ගේ රටවැසියන්ට ධර්මික රැකවරණ යොදන්න, ඊළඟට කිව්වා ක්ෂත්‍රිය වරුන්ට ධර්මික රැකවරණ යොදන්න, බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට ධර්මික රැකවරණ යොදන්න, ඊළඟට නිගම් ජනපද වාසීන්ට ධර්මික රැකවරණ යොදන්න, ශ්‍රමණ බ්‍රාහ්මණින්ට ධර්මික ආරක්ෂාව සපයන්න, ඊළඟට කිව්වා සතාසීපාවට කුරුල්ලන්ට ධර්මික ආරක්ෂාව යොදන්න, අධර්මයට ඉඩ දෙන්න එපා, ධර්මයේ පුරුදු කරන්න, ධනෙ නැති අයට ධනෙ දෙන්න, ශ්‍රමණෙන් වහන්සේලා ගාවට ගිහිල්ලා ධර්මය ඉගෙන ගන්න කියලා කිව්වා. මෙයා මොකද කළේ? කොටසක් කළා. ධාර්මික රැකවරණය දෙව්වා. ධනෙ නැති අයට ධනෙ දුන්නේ නැහැ. ධනෙ නැති අයට ධනෙ දුන්නේ නැහැ. ධනෙ නැති අයට ධනය නුදුන්නාම දිලුදුකම වැඩි වුණා. දිලුදුකම වැඩි වුණා. දිලුදුකම වැඩි වුණාම මොකද කළේ? මිනිස් මිනිසෙකුට ජීවත් වෙන විදියක් නැතිකමටම ඒ මිනිසයා අනුන් සතු දෙයක් තමන්ට නුදුන් දෙයක් හොරෙන් ගත්තා. එතකොට ඉස්සෙල්ලාම ඇති වෙලා තියෙන්නේ ප්‍රාණඝාතය නෙමෙයි. ඉස්සෙල්ලාම ඇති වෙලා තියෙන්නේ සොරකම. අනුන් නුදුන් දෙයක් හොරෙන් ගත්තා. ගත්තකම මිනිසුන්ට හරි පුදුමයි මේක. මොකද්ද මේ? තමා සත්ව නොවන දෙයක් අන් කෙනෙක් පැහැර ගැනීම. ඒ මිනිස්සු මොකද කළේ? මියාම ඇල්ලුවා. අල්ලගෙන ගිහලා රජුරවන්ට පෙන්නුම් කළා. රාජපුරසිට එක රජතුමනි මෙන්න මෙයා නොදුන් දෙය අනුන් සතු දෙය සොරකම් කළා. එතකොට රජුරු යහුවා, හැබැයිද උඹ මේ අනුන් සතු දෙයක් හොරාට ගත්තද කියලා. එහෙමයි දෙවියන් වහන්සේ කිව්වා. එතකොට ඊකල බොරු කියන්නේත් නැහැ. එහෙමයි දෙවියන් වහන්සේ. එහෙම කොඹ ගත්තේ මේක හොරකම් කළේ ඇයි කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මේ අනේ දෙවියන් වහන්සේ මං හොරකම් කළේ මට ජීවත් වෙන විදිහක් නැතිකොමටයි. ආ එහෙනම් ඔබට මං සල්ලි දෙන්නම් කියලා මොකද කළේ? රජ්ජුරුවෝ අර හොරාට ජීවත් වෙන්න සල්ලි දුන්නා. දැන් හොරා බොහෝම සතුටින් ගියා. ඉතින් රජ්ජුරු සල්ලි දීලා කිව්වා, දැන් ඊට පස්සේ හොරකම් කරන්න එපා. දිමාපියන්ට සලකපන්, අමුදරුවන්ට සලකපන්, මේ බිස්නස් එකකට යොදවපන්. දැන් ඉතින් උදින් හිටපන් කියලා. දැන් ගියා. ඊට පස්සේ තමත් මිනිස්සෙක් හොරකම් කළා. ආයමත් වෙන මිනිසෙකුත් අර විදියට සොරකම් කළාම සොරාවල්ගෙන රජුරු විශ්වරහට ගෙන ආවා. රජුරු ඉස්සරහට ගෙන කිව්වා, දේවයන් වහන්සේ මේ පුද්ගලයාත් සොරකම් කළා, නුදුන් දී ගත්තා, මේක හොරෙක් කිව්වා. හැබැයිද කියලා කිව්වා. නුඹ මේ හොරකම් කළා කියන්නේ හැබැයිද කියලා. අනේ ස්වාමීනි, ඒක හැබැයි කිව්වා. මං හොරකම් කළා කිව්වා. ඇයි හොරකම් කළේ කියලා කිව්වා. ස්වාමීනි, මට ජීවත් වෙන්න දෙයක් නෑ කිව්වා. ඉතින් බාණ්ඩාගාරට අණ කළ රජුරු මේකට සල්ලි දෙන්න කිව්වා. අඬගහලකවා මෙහිමයි, ඊට පස්සේ නුඹ හොරකම් කරන්න එපා. මේ සල්ලි වලින් දිමාපියන්ට සලකපන්, නෑදෑ හිත මිත්‍රයන්ට සලකපන්, තමන්ගේ ව්‍යාපාර පටන් ගනි කියලා කිව්වා. කිව්වට පස්සේ මිනිස්සු කතා වුණා, හරි ෂෝක් වෙලා මේක. මොකද්ද? හොරකම් කිරිල්ල. එතකොට දුප්පත් මිනිස්සු, දිලිඳු මිනිස්සු ටික කතා වුණා, රජ්ජුරු දැන් හොරකම් කරන අයට සල්ලි දෙනවා. හරි අපූර්ව වැඩක්. ඒ නිසා අපි දැන් කරන්න තියෙන වැඩේ තමයි සොරකම කියලා මිනිස්සු කතා වෙලා මොකද කළේ? අපිට එතකොට අපිට සල්ලි දේවි කියලා මිනිස්සු කණ්ඩායම් හැදිලා සොරකම් කළා. සොරකම් කළාම අල්ලු අපුරුසේක අල්ලා එක්කන් ගියා. එක්කන් ගියාට පස්සේ ඇහුව, හැබැයිද නුඹ මේ හොරකම් කළයි කියන්නේ? අනේ ස්වාමීනි, ඒක හැබෑව කිව්වා. ඇයි සොරකම් කළේ? අනේ දේවයන් වහන්සේ මට ජීවත් වෙන්න විදිහක් නෑ. රජ්ජුරුව කල්පනා කළා, මේ වැඩි හරියන්නේ නෑ. මේ හොරකම් කරන ගානේ හොරුන්ට සල්ලි දෙන්න ගිහිල්ලා මේක හරියන්නේ නෑ. මේක මරලා දාන්න ඕනේ. රජ්ජුරුව මොකද කළේ? කිව්වා, මේ වැඩි හරියන්නේ නෑ, දැන් දෙන්නේ නෑ නුඹලන්ට ධනේ. දැම්ම හොරකම මම ඉවර කළා දානවා. හොරකම ඉවර කළා දානවා. ඒකට කරන්න තියෙන්නේ මේ හොරකම් කරන ඒවා අල්ලලා මාරලා දාන්න එක කියලා රජ්ජුරුව නියෝගයක් කියලා මේක ආරම්භ ඵලයන් ගිහිල්ලා අද්දක පිටපස්සට වැඳපම් අඬබිරග ගහ හැම තැනම ඇවිද්දෝලා අර දකුණු දොරටුවෙන් එළියට ගෙනිලා මරාපං කියලා. ඔන්න ඉස්සල්ලාම ඇති වුණා හොරකම, ඊළඟට ඇති වුණා ප්‍රාණඝාතය. අතර ප්‍රාණඝාතය කියන එක හොද්දට තේරෙන තැනක් ඒක. ඊට පස්සේ මොකද කළේ? අරගෙන ගෙනහිල්ලා අඬබිරග ගහ අරගෙන ගිහිල්ලා දකුණු දොරටුවෙන් එළියට අරන් ගිහලා මේ හොරාව ඝාතනය කළා. ඊට පස්සේ මිනිස්සුන්ට ආරංචි වුණා, අන්න රජුරුට හොරෙක් ආවුණා, ඒ හොරාට සල්ලි දුන්නේ නැහැ. ඒ හොරාට සල්ලි දුන්නේ නැහැ. රජුරු මොකද කළේ? ඒ හොරාව මැරෙව්වා. ඊට පස්සේ කල්පනා කළා හොරු ටිකට කේන්ති ගියා. හොරු කල්පනා කළා දැන් අපිට සල්ලි දෙන්නෙත් නැහැ. අපිට දැන් හොරකම් කර කර ඉන්න වෙලා තියෙන්නේ. එහෙනම් අපිට කරන්න තියෙන අපිත් මරමු කියලා මොකද කියලා ආයුධ ලෑස්ති කරන්න පටන් ගත්තා. පටන් අරගෙන සම්පූර්ණ ආයුධ ලෑස්ති කරගෙන ඔන්න ගම් නියංගම් විනාශ කරන්න පටන් ගත්තා. පාර යන බංකොල්ල කන්න පටන් ගත්තා. ඔන්න මොකද කළේ? ඉස්සලම ඇති උනේ මොකද්ද? දිලිදුකම. ඉස්සලම ඇති උනේ මොකද්ද? දිලිදුකම. දිලිඳු එක්කිනාට ධනෙ නැතුව ගියා. ඒක තමයි ඉස්සලම ඇති වෙච්ච ප්‍රශ්නේ. දිලිඳු එක්කිනාට ධනෙ නැතිවීම නිසා එයා පෙළඹුණා සොරකම් කරන්න. ඒක තමයි දෙවෙනි ප්‍රශ්නේ. සොරකම් කිරීම තුළ විසඳුම හොයාගන්න බැරි වෙච්ච නිසා රජුරු තේරුම් ගත්තේ මේ සොරකම නැති කරන්න දිලින්දන් ධනවත් කරන්න ඕනේ කියලා නෙමෙයි. රජුරු හිතුවේ මොකද? සොරා මරන්න ඕනේ කියලා හිතුවා. අන්න බලන්න තමන්ගේ මතයෙන් පාලනය කරන්න ගිහලා වෙනදී. ඉස්සල සොරාට සල්ලි දුන්නා. ඒක දැන් බේරලා ඉවර කරන්න බෑ. මොකද සොරාටනේ සල්ලි දෙන්නේ, දිලින්දාට නෙමෙයිනේ. එතකොට මොකද වුනේ? සොරා දිගට හරහාට හොරකම් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ රජුරු කල්පනා කළා මේ සොරමුල් සමූල ඝාතනය කරන්න ඕනේ කියලා පටන් ගත්තා. එතකොට මොකද වුනේ? ප්‍රාණඝාතය ඇති වුණා. ප්‍රාණඝාතය ඇති වුණාම මොකද වුනේ? දැන් ඔන්න පටන් ගත්තා දිනුදු කම්ස සොරකම පටන් ගත්තා. ප්‍රාණඝාතය ඇති වුණා. අකුසල් දෙකයි. අකුසල් කීයක්ද? ඒ කාලේ මිනිසුන්ගේ වයස අවුරුදු 80000යි. දල්ලනේමි රජුරුවන්ගෙන් ඇතිවෙච්ච සක්විති පරම්පරාව කාලේ මිනිසුන්ගේ වයස අවුරුදු 80000යි. සොරකම් කිරීමයි ප්‍රාණඝාතයයි කියන අකුසල් දෙක නිසා අඩක් ආයුෂ පිරිහුණා. මිනිසුන්ගේ රූප ලස්සනේ පිරිහුණා. වර්ණේ පිරිහුණා. ආයුෂ පිරිහුණා. එතකොට අර අවුරුදු 80000 ආයුෂ තියෙන දෙමව්පියන්ගේ දරුවෝ ඉපදුනා. ඒ දරුවන්ට ආයුෂ අවුරුදු 40000යි. නායස අඩක් අඩු වුණා. ඊට පස්සේ මොකද වුනේ? ආයි හොරු අල්ලගත්තා. අල්ලගත්තට පස්සේ දැන් හොරු දන්නවා, දැන් මරනවා. රජුට ඇහුවා, හැබැයිද නුඹ හොරකම් කළාද? නුඹ මේ අනුන් සතු දේවල් ගත්තද? හොරා කිව්වා, අනේ නෑ දෙවියන් වහන්සේ කිව්වා. එහෙම කද්ද කිව්වේ? බොරු කිව්වා. ඇයි දැන් ඇත්ත කිව්වා නම් මරනවනේ. අනේ නෑ දෙවියන් වහන්සේ මං ගත් දන්නේවත් නෑ කිව්වා. ඊට පස්සේ ඔන්න දන දන බොරු කීම පහළ වුණා. මහණෙනි මේ විදියට නිර්ධනයින්ට ධනේ නැති වී යනකොට දිලිදුකම වැඩි දියුණු වෙනවා. දිලිඳු බව වඩා වර්ධනය වුණාම සොරකම ඇති වෙනවා. සොරකම වැඩි වුණාම ප්‍රාණඝාතී වැඩි වෙනවා. ප්‍රාණඝාතී වැඩි වුණාම බොරු කීම වැඩි වෙනවා. ආයුෂ තව පිරෙන්න පටන් ගත්තා. ආයුෂ පිරිහිලා අවුරුදු 40000 වර්ෂ ඇති දෙමව්පියන්ගේ දරුවන් අවුරුදු 20000 වුණා. අවුරුදු 40000 දෙමව්පියන්ගේ දරුවන්ගේ වයස අවුරුදු 20000 වුණා. ඊට පස්සේ මොකද වුනේ? සොරකම පටන් ගත්තා. සොරකම් කරන්ඩ අවියාවිද හදන්න පටන් ගත්තා. අවියාවිද හදන්න පටන් අරගෙන ප්‍රාණඝාතයේ පටන් ගත්තා. ප්‍රාණඝාතයේ පටන් අරන් බොරුකීම පටන් ගත්තා. බොරුකීම පටන් අරන් කේලම් කීම පටන් ගත්තා. කේලම් කීම පටන් ගත්තාම මොකද වුනේ? අර 20000ක් ආවිස තියෙන දිමාපියන්ගේ දරුවන් අවුරුදු 10000 වුණා. ඊට පස්සේ මොකද වුනේ? අවුරුදු 10000යි වයස. එතකොට සමහරි 10000ක් වයස තියෙන කාලේ සමහරු ලස්සනයි. සමහරු කැතයි. එතකොට සමහරු ලස්සනයි සමහරු කැතයි. මේ වගේ වෙනකොට සමහර ලස්සන අය දැක්කහම මේගොල්ලන්ට ඇති වුණා රාගය. මොකක්ද ඇති වුනේ? රාගය ඇති වුණා. රාගය ඇති වෙලා මොකද කළේ? මේගොල්ලන්ගේ තිබිච්ච ධාර්මික චාරිත්‍රය වන වැරදිකාම සේවනයෙන් වැළකීම අත්හැරලා වැරදිකාම සේවනයේ යෙදුණා. යෙදුනට පස්සේ මොකද වෙන්නේ? අනුන්ගේ බිරින්දෑවරුන් ගාවට ගියා. අනුන්ගේ ස්වාමිවරුන් ගාවට ගියා. ඔන්න අර්බුදි හටගත්තා. කාමිත්‍යාචාරයේ බලවත් වන ගමන් ආයුෂ 5000ට බැස්සා. ඊට පස්සේ ආයුෂ 5000යි මිනිස්සු වෙනකට මොකද වුනේ? දැන් මේ මිනිස්සු තුල අධර්ම රාගය තියෙනවා. ඊළඟට මේ බොරු කීම තියෙනවා, කේලාම් කීම තියෙනවා. නමුත් බණින්නේ පරිසෝජන කියන්නේ. නමුත් 5000 වෙනකට වයස මිනිස්සු පරිසෝජන කුණහරප කියන්න පටන් ගත්තා. ඕන නපුරු වචන අපහාස ගැරහිලි තෝ තෝ තොපි කියලා කියන්න පටන් ගත්තා. එතකොට මොකද උනේ? තමත් ආයුෂ අඩු වෙලා ගිහිල්ලා අවුරුදු 2500ට වැස්ස මිනිස්සුන්ගේ ආයුෂ. ඊට පස්සේ මොකද උනේ? මේ මිනිස්සුන්ගේ ආයුෂ 2500ට බහිනකොට මේ සත්‍යයන්ගේ ආයුෂ පිරුණා, වර්ණී පිරුණා, නෝන පිරුණා. ඊට පස්සේ මොකද උනේ? මිනිස්සු තුල අර පරුස වචන කියන්න පටන් ගත්තාම අනුන්ගේ දේවල් වලට ආසා කිරීමයි ව්‍යාපාදයයි මනසින් අකුසල් කරන්න පටන් ගත්තා. තමන් සතු දේවල් තමන්ට නැති වෙනකොට අනුන් සතු දේවල් දිහා බලලා අනේ මේවා මට ඇත්නම් අරුන්ට විතරක් මොකද කියලා හිතන්න පටන් ගත්තා. එතකොට මොකද වුනේ? අවිද්‍යාව අනුන් සතු දේවල් වලට ආසා කිරීම, ද්වේෂය හටගත්තා. එතකොට ආයමත් මොකද වුනේ? මිනිස්සුන්ගේ ආයස අවුරුදු 1000ට බැස්සා. ඊට පස්සේ ඒ මිනිස්සු තුල දැන් මේ අධර්ම රාගයයි ලෝභයයි මේ ඔක්කොම නිසා මිනිස්සු තුල පින්පව පිළිබඳ විශ්වාසය අඩු වෙන්න පටන් ගත්තා. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 500ට බැස්සා. ඊට පස්සේ මොකද උනේ? අවුරුදු 500ක් ආයුෂ ඇති මිනිස්සුන්ගේ දරුවන්ගේ ආයුෂ අවුරුදු 250ක් වුණා. ඊට පස්සේ අවුරුදු 250 වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ මිනිස්සු දෙමව්පියන්ට සලකන්නේ නැතුව ගියා. අම්මට තාත්තට සලකන්නේ නැතුව ගියා. වැඩිහිටියන්ට සලකන්නේ නැතුව ගියා. ගුරුවරුන්ට සලකන්නේ නැතුව ගියා. ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට සලකන්නේ නැතුව ගියා. ඊට පස්සේ මොකද වුනේ? මේකේ තියෙනවා මහණෙනි, මේ ආකාරයෙන් ධනෙ නැති අයට ධනෙ නොලැබීම නිසා දිලිඳු බව වැඩි වුණා. දිලිඳු බව වැඩි වීම නිසා සොරකම වැඩි වුණා. සොරකම වැඩි වීම නිසා අවියාවිද පරිහරණය ආවා. අවියාවිද පරිහරණය නිසා ප්‍රාණඝාතය ඇති වුණා. ප්‍රාණඝාතය වැඩි වීම නිසා බොරු කීම වැඩි වුණා. බොරු කීම වැඩි වීම නිසා කේලාම් කීම වැඩි වුණා. කේලාම් කීම වැඩි වීම නිසා කාමිත්‍යාචාරය වැඩි වුණා. කාමිත්‍යාචාරය වැඩි වීම නිසා පරුස වචනේ වැඩි වුණා. පරුස වචනේ වැඩි වීම නිසා අනුන්ගේ දේට ආසා කිරීමයි ද්වේෂ කිරීම ඇති වුණා. ඒ දෙක වැඩි වීම නිසා මිත්‍යා දෘෂ්ටි ඇති වුණා. මිත්‍යා දෘෂ්ටි වැඩි වීම නිසා අධර්ම රාගේ විසම ලෝභේ ඇති වුණා. ඊට පස්සේ අධර්ම රාගයයි විසම ලෝභයයි මිත්‍යා දෘෂ්ටියයි නිසා අම්මට සලකන්නේ නැතුව ගියා, තාත්තට සලකන්නේ නැතුව ගියා, ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට සලකන්නේ නැතුව ගියා, ඊළඟට වැඩිහිටියන්ට සලකන්නේ නැතුව ගියා. අන්තිමට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100ට බැස්සා. දැන් ඔන්න දැන් අපේ යුගයේ විස්තරය වෙති. මොකද දැන් අපේ යුගයේ තියෙන ලක්ෂණේ දිලුදුකම තියෙනවා. දිලුදුකම නිසා සොරකම තියෙනවා. අවියාවිද පරිහරණයේ තියෙනවා. ඊළඟට ප්‍රාණඝාතයේ තියෙනවා. ඊළඟට බොරු කීම තියෙනවා. ඊළඟට කේලාම් කීම තියෙනවා. කාමිත්‍යාචාරය තියෙනවා. ඊළඟට පරුස වචන තියෙනවා. අනුන්ගේ දේවල් වලට ඊර්ෂ්‍යා කිරීම නැද්ද? තියෙනවා. ද්වේෂේ, ක්‍රෝධේ, වෛරයේ පරිගැනීම තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. දෙමාපියන්ගේ සැලකීම තියෙනවද? ගොඩාක් අඩුයි. දෙමාපියන් සැලකීම නැහැ, වැඩිහිටියන් සැලකීම නැහැ, ගුරුවරුන්ට සැලකීම නැහැ. මේව සෑහෙන අඩු වෙලා තියෙනවා. මෙහෙම වෙනකොට මොකද වෙන්නේ? මහණෙනි, මේ ආයුෂ කිමෙන් කිමෙන් අඩු වෙගෙන යනවා. දැන් ඔන්න දැන් අවුරුදු 100න් කීයට 30න් කීයක් දැන් බහැලද? අවුරුදු 100ට 30ක් දැන් බහැලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 70යි 65යි. 65 70 තමයි මේ දැන් මිනිස්සුන්ගේ ආයුෂ තියෙන්නේ. ඒක ඉස්සරහට වේගෙන් අඩු වෙනවා. මේකේ තියෙනවා අඩු වෙලා ගිහිල්ලා මහණෙනි මිනිසුන්ගේ ආවිස අවුරුදු 10ට බහිනවා. අවුරුදු 10ට බැස්සාම ඒ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 5 වෙනකොට ඕන්න දෙමාපිය මගුල් හොයනවා. එතකොට මිනිසුන්ට වයස අවුරුදු 5යි. එතකොට කසාදෙ මෙතන ජීවත් වෙන්න තියෙන අවුරුදු 5යි. ඊට පස්සේ කියන වහණනී ඒ කාලෙදී මේ ගිතෙල් වෙඬරු තලතෙල් මේ සකුරු ලුණු යන මේවයි රසය නැත. දනුත් මේ ආහාරව රසයේ වේගෙන් අඩුවීමක් පේන්නේ නැද්ද ඔබට? හොඳට පැහැදිලිව පේනවා. මේ ඉස්සර මට හොඳට මතකයි මේ පළතුරු කැපුවාම හරි සුවඳයි. මට මතකයි අපි කුඩා කාලේ අපේ ගෙදර අපේ ගේ පිටිපස්සේ තියෙන පැපොල් ගහෙන් අම්මා පැපොල් කපනවා කුස්සියේ. පැපොල් වල සුවඳ එනවා ඉස්සරහ විස්තෝපුවට. අම්මා කුස්සියේ කොස්තම්බනවා. ඉස්සරහට සුවඳ එනවා. දැන් නෑ මුට්ටියෙන් බත් සුවඳ නෑ. හොයන්න බෑ මොනවද කියලා. ඒ මොකද හේතුව? වේගෙන් අපේ මේ ආහාර රසේ අතුරුදහන් වේගෙන යනවා. ඉස්සර කිතුල් ලකුරු කිතුල් පැණි කොයි තරම් රසද? දැන් ඔබ කිතුල් පැණි කිතුල් ලකුරු කණ්ණායිනේ නේ? දැන් තියෙනවද ඒක? දැන් නැහැ. දැන් ඔබට හිතෙන්න පුළුවන් දැන් මේ රටේ ටිකක් හරි රසය තියෙනවා. දැන් අනිත් රටවල දැන් ওই බටහිර රටවල කිසිම රහක් නැහැ. හරි පුදුමයි මේ පළතුරේම නිකම්ම නිකම් කෑමක් විතර. කිසිම රහක් නැහැ. එතකොට මේකේ තියෙනවා මහණෙනි තව කාලයක් කියනවා ඊට පස්සේ මිනිස්සුන්ට නිකම් පොතු ගොඩවල් ගොරෝසු කෑම තමයි ප්‍රණීත කෑම අග්‍ර කෑම වෙන්නේ. දැන් ලකුණු පහල වෙලා නැද්ද? දැන් පොතු සහිත කෑම කෙදි සහිත කෑම ෆයිබර් කණ්ඩ හොඳයි කිය කී ඒව නේද කන්නේ? පොතු සහිත කෑම කෙබි අර ප්‍රණීත රසවත් කෑම දැන් කන්නේ. ඉස්සරහට මේක තවත් නැතු වෙනවා. නැති වෙලා නිකම් මහ ගොර හැඩි කෑම තමයි මේ 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 කෙඳි සහිත කෑම හොදයි කි කි. දැන් ගොරහැඩි කෑම ඉස්සරහට ප්‍රණීත වෙනවා කියනවා මිනිස්සුන්ගේ පිරිහීමත් එක්ක. බුද්ධ කාලේ කියනවා මහණෙනි මේ කාලේ ඇල්හාලේ බතුයි මසුයි තමයි මිනිස්සු අග්‍ර භෝජනේ හැටියට සැලකුවේ. මිනිස්සුන්ගේ ආයස අවුරුදු 10 වෙනකොට අග්‍ර භෝජනේ වෙන්නේ මොකද්ද? අර කෙඳි සහිත ගොරහැඩි කෑම. දැන් එහෙම හැදීගෙන ඉන්නේ නැද්ද? දැන් හැදීගෙන එනවා. ඉස්සර හොඳට තෙලින් බඳලා මිනිස්සුන්ට කන්න පුළුවන්. දැන් තෙල් කෑම කන්න බෑ. ඉස්සර මිනිස්සුන්ට ප්‍රණීත හොඳ ආහාර වර්ග යොදේ සහිත කෑම කන්න පුළුවන්. දැන් යොදේ අයින් කරනවා. යොදේ සහිත කෑම කන්න බෑ. කොහොම ගිහින් ගිය මිනිස්සු නිකම්ම රොඩු තමයි මිනිස්සුන්ගේ හොඳම ආහාරය බවට පත් වෙන්නේ. හිරෝස් කියන මහින් මේ රොඩු කන කාලේ සම්පූර්ණයෙන්ම මිනිස්සු දන්නේ නෑ කියනවා දස කුසල. ප්‍රාණඝාතය කියන්නේ අකුසලයක් කියලා දන්නේ නැහැ කියලා. සොරකම කියන්නේ අකුසලයක් කියලා පිළිගන්නේ නැහැ කියලා. ඒක අකුසලයක් කියලා පිළිගන්නේ නැහැ. වැරදිකාම සේවනය කියන්නේ අකුසලයක් කියලා පිළිගන්නේ නැහැ කියනවා. ඒක අවශ්‍යතාවයක් කියනවා. ඒක අකුසලයක් කියලා කල්පනා කරන්නේ නැහැ කියනවා. ඊළඟට බොරු කීම ඒක විනෝදයක් කියනවා. ඒක පිළිගන්නේ නැහැ කියනවා. කේලම් කීම අකුසලයක් කියලා පිළිගන්නේ නැහැ කියනවා. පරුස වචන කීම අකුසලයක් දැන් බලන්න ඒක හරිනේ ලකුණු පහල වෙලා නැද්ද? දැන් වර්තමාන වෙනකොට කාලීන බණ කියලා මහා දහස් ගණන් රැස් වෙලා කුණු හර පහනවා. නෑ මේ ලකුණු පහල වෙලා නැද්ද? පහල වෙලා තියෙනවා. අන්න බණ කියනවා කොල්ල ටික එකතු වෙලා. මේ මොකද්ද මේ බණ අන්න බණ කියන්නේ? අන්න සුප බණක් කියනවා. මොකද්ද මේ අහන්නේ? කුණු හරප. වැඳගෙන අහනවා. කුණු හරප කී වෙනකොට එක්කිනට එක්කින තට්ටු දද හිනා වෙනවා. හරි ෂෝකේ. අන්න බලන්න පිරිහීමේ ලකුණු පහළ වෙලා නැද්ද? වේගෙන් පිරිහෙනවා. වේගෙන් පිරිහෙනවා. එතකොට පේනවා මිනිස්සුන්ගේ ඉල්ලීම මොනතරම් මිනිස්සුන්ට නිකන් මේ රස මසෝළු හම්බ වුණා වගේ. අර කුණුහරුප ටික අහන්නකට මිනිස්සුන්ට හරි ප්‍රීති පිනා යනවා. දහස් ගණන් එකතු වෙලා සංවිධානය කර කර මම දකින්නේ ඒකෙදී ආදරණේ වැරද්දක් නෙමෙයි. මොකද්ද? මේ සමාජයේ පිරිහීම කොයිතරම් මිනිසුගේ මානසිකත්වයේ කොයිතරම් කඩාගෙන වැටිලද්ද කොයිතරම් නොදීනුද කියලා. එතකොට කොහොම ගිහිල්ලා මොකද වෙන්නේ? ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ දැන් දස කුසල් නැති වෙන මිනිස්සු සාමාන්‍යයෙන් බොනවා කියන එක සාමාන්‍ය දෙයක් වෙනවා. ගිහි පැවිදි එකට බොන කාලයක් ඒ සාමාන්‍ය දෙයක් වෙනවා. ඊට පස්සේ මවුට පියාට සලකන්නේ නෑ. මවුට පියාට සලකන්නේ නෑ. ඊට පස්සේ බයිනවා මේ ඔහෙලා මේ විනෝදෙට අපිව හදලා තියෙන්නේ කියලා බයිනවා. අදටත් සමහර දිමාපියෝ මේ චෝදනාව ලබන්නේ නැද්ද දරුවන්ගෙන්? ආ මේ ලක්ෂණේ දැන් පහළ වෙලා තියෙන්නේ. අම්මා තාත්තට මොනතරම් වේදනාවක් කෙනවද අපිට තේරෙන්නේ නෑ. ඒක අම්මා තාත්තා කෙනෙකුගේ දුක දකින්නේ අම්මා තාත්තා කෙනෙක්මයි. ඒක වෙන කෙනෙකුට පේන්නේ නෑ. දරුවේ දස මාසයක් කුසේ තියාගෙන හදලා නොකා නොබී කණ්ඩ බොණ්ඩ දීලා ලොකු මහත් කළාට පස්සේ ඒ ළමයි කියනවනම් මේ ඔහෙලා විනෝදෙට අපිව හදලා තියෙන්නේ කියලා. අපි හැදුනා මිසක් ඔහෙලා හැදුවේ නෑ කියලා. අම්මලට මොනතරම් වේදනාවක් එනව ඇද්ද? ආන් ඒවා දැන් සිද්ධ වෙනවා. ඊට පස්සේ පියාට ගරු කරන්නේ නෑ. ගුරුවරයාට ගරු කරන්නේ නෑ. ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට ගරු කරන්නේ නෑ. වැඩිහිටියන්ට ගරු කරන්නේ නෑ. ඔවුන් සලකන්නේ නෑ. යම් කිසි කෙනෙක් අම්මට සාත්තට ගරහනවා නම් යාළුවෝ ටික කියනවා යසයි. යසයි වැඩේ උන්දලාට. කියලා ඒ සලකනවා කියනවා ඒකට. සලකනවා කියනවා. ගෝලී ගුරුවරයාට ගරහනවා නම් අනිත් කට්ටිය එකතු වෙලා හරි යසයි. තව ගරහපන් කියනවලු. එතකොට ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට සාමාන්‍ය මිනිස්සු විහිළු තාලු කරනවා නම් අර සාමාන්‍ය මිනිස්සුට ගිනහ වෙනවලු. බොහොම යසයි වැඩි තව විහිළු කරපන් කියලා. දැන් එනකොට මේ ලක්ෂණ මතුවලා නැද්ද මේ සමාජයේ? මතුවලා තියෙනවා. ඊට පස්සේ යම් කිසි කෙනෙක් එහෙම ගිහිල්ලා දැන් මේ අවුරුදු 10 වෙනකොට දැන් අපි හිතාගෙන ඉන්නේ මරණයටපත් වෙලා ඉස්සරහට විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකාගේ යුගයක් නේ. බලාපොරොත්තු වෙලා ඉන්නේ ඒ යුගයේ නේද? ඒ යුගෙත් බලාපොරොත්තු. ඉස්සරහට තියෙන මේ යුගයේ. මම ඒකයි කියන්නේ මෙතනදි කොහොම හරි මේ මනුස්ස ජීවිතයේදී ඔබ චතුරාර්ය සත්‍ය ධර්මයේ හිත පිහිටුවාගෙන සද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා කියන සීක බල වර්ධනය කරගෙන මෙතනින් පැනගන්න කියලා. ඇයි හේතුව? ඉස්සරහට තියෙන මේ ලෝකේ. දැන් ආයමත් ඔබ ඉපදුනොත් එහෙම ඉපදින්න තියෙන මේ පරිහානිකර ලෝකයේ කොටස්කාරයෙක් හැටියටයි. දැන් මේ පිරිහිගෙන ලෝකේ කොටස්කාරයෙක් වෙලා විඳෝනිව මදිද අපිට? පිරිහිගෙන ලෝකේ අපි කොටස්කාරය වෙලා ඉපදිලා ඉන්නේ. දැන් නවීන තාක්ෂණය තුලින් අපිට රූපවාහිනිය ඔක්කොම ගෙදරට දීලා කුණුහරප පැකට් එක දැන් මොබයිල් ෆෝන් එකට එනවනේ. එතනටම ආවනේ. පස්සේ ඉස්සරහට මොන විදිහට ඕක සිද්ධ වේද කියන්න බෑ. ඊට පස්සේ කොහම හරි ඒක බලවත් වෙනවා. මාධ්‍ය වලින් කියන්න ගන්නේ කිසි පස්සයක් නැහැ කියයි. ඕනෙ වෙලාව කසාද බඳින්න ඕනේ නැහැ කියලා හිටපන් කියයි. මාධ්‍යලින් කියන්න පටන් ගන්නවා. දැන් පටන් ගරම් බටහිර ලිවින් ටුගෙදර් කියලා. බටහිර කියන්නේ අපි බඳින්නේ නැහැ දැන්. අපි කැමති කෙනෙක් එක්ක ඉන්නවා. ඕක දැන් බෝ වෙන්නේ නැත් අනාගතයේ මේ රටවල් වලට. ඔන්න විනාශය ඊළඟ විනාශය. අපිට ඕනේ නැහැ කියලා බඳින්න. අපිට නිකන් ওই විනෝදෙන් ඉන්න ඇත්ත ලිවින් ටුගෙදර් හිටේම ඇත කියයි. ලිවින් ටුගෙදර් කියන්නේ එකට ජීවත් වීම. එහෙම හිටේම ඇත කියයි. දැන් ඔන්න මේ රටවල් වල පටන් ගරා. දැන් මේ රටවල් වලට මේක ගලාගෙන එන්නේ. ඊට පස්සේ මේ වටත් ඒක ආවට පස්සේ අපිට විශාල පරිහානී කොටස්කාරී බවට චූටි ළමයි ඉස්කෝලේ යන ළමයි පොඩි කාලේ ඉඳලම ඔක පටන් ගන්නවා. ඊට පස්සේ ළමයින්ට මේ විභාග දෙනේම තියෙනවා. නමුත් ඒක නෙමෙයි ළමයින්ට ලොකු වෙන්නේ. අරක. ඔහොම ගිහිල්ලා ඊට පස්සේ ඒකෙන් තමයි සතුරු වෙන්නේ පිස්සු වැටේ අවුරුදු 12 13 වෙනකොට පිස්සු වැටෙනවා. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා මේ වේගින් මිනිසුන්ගේ වයස පරිහානීටපත් වෙලා ඊට පස්සේ අවුරුදු 10 වෙනකොට මිනිස්සු ගණන් ගන්න නෑ කියනවා. මේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ අයියා, මේ මගේ අක්කා, මේ මගේ මල්ලි, මේ මගේ නංගි, මේ මගේ නැන්දා, මේ මගේ මාමා කියලා ගණන් ගන්නේ හිතින හිතෙන එක්කෙනත් එක්ක පවුල් කරනවා කියනවා. අවුරුදු 10 වෙනකොට ඔන්න අනාගත ලෝකේ අපි සංසාරේ හිටියොත් මොන දෙන්න තියෙන හිතෙන හිතෙන එක්කෙනත් එක්ක පවුල් කන්න පටන් ගන්නවා. පටන් ගන්න එකට කවුරුත් පිළිගන්නේ නැහැ කියනවා මේ කුලසිරි චාරිතු පිස්සු වැඩ මේ යන අනිමිටි කාලේ ඒවා. කියලා ඒවා සලකලා ඒවා අයින් කරනවා කියනවා. මේ විනෝදෙන් ඉන්න කාලේ මොනවද මේ කියන්නේ විකාරයි කියලා හිතනගෙන. දැම්ම මේ කතාවල් යන්නේ නැද්ද? දැම්ම මේවා යනවා. අනිත් එක බලන්න ඊවට අපේ මොකද්ද වාසනාවට මේ වර්තමානයේ මේ මට නම් හිතෙන්නේ මේ සසර දුකෙන් මිදෙන්න ගෞතම සාසනේ අපිට යම්කිසි පිහිටක් තියෙනවා. ඒ පිහිටක් තියෙනවා කියන්නේ ලකුණ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න දහස් ගණන් ලක්ෂ ගණන් දැන් එක්රැස් වෙනවා. මේ එක්රැස් වෙන්නේ මේ අනාගතේ මේ ඉරණමින් ගැලවෙන්න වාසනාව තියෙන පිරිසයි. දැන් දූල පුතාල තරුණය දරුවන් පොඩි දරුවන් ඉඳලා දැන් දිමාපියන්ගේ සලකන වැඩිහිටියන්ගේ සලකන ධර්මයේ හැසිරෙන අලුත් පිරිසක් බිහි වෙලා තියෙනවනේ. අලුත් පිරිසක් බිහි වෙලා තියෙනවා. මේ අලුත් පිරිස බිහි වෙලා තියෙන්නේ මේ අනාගත අරුබුදේ ගැලවෙන පිරිසයි. සමහරට ඒ අවුරුදු 10 වගේ වෙනකොට ගෞතම සාසනයේ පිහිට ලබා ගන්න ඕනේ, පිහිට ලබාගෙන ඉවරයි. ඊට සාසනයක් නැහැනේ. දැන් මේක කෙලිම වේගින් අතුරුදහන් වෙගෙන යනවා. අතුරුදහන් වෙගෙන යනවා. මේක ධර්ම කතාව මේ බොහොම සුළු කාලයකට තියෙන්නේ. දැන් මේ ත්‍රිපිටකය ගැන මේ දැන් 2500 බුද්ධ ජයන්ති ඉඳලා ඇහිච්ච නිදි ත්‍රිපිටක කතාවක් දැන් ඇහෙන්න පටන් ගන්න තියෙනවානේ. මේක ඇහුනේ මේ මහමෙවුනාවෙන් අපි පටන්ගත් වැඩපිළිවෙල නිසා. ඉතින් ඒ නිසා මේ බුද්ධ දේශනාවල කතාව සුළු කාලයකට ඇති වෙන පින්වත්නි, ඒක අපි මතක තියාගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ කාලේ මං හිතන්නේ අපිට මේ මනුස්ස ලෝකේ ඉපදිච්ච අපිට මේ මොකද්ද වාසනාවකට තමයි මේ අවස්ථාව අපිට කඩාගෙන වැටුනේ. ඒ නිසා මේ සුළු කාලයකට ලැබිච්ච අවස්ථාව ඉස්සරහට කොහොමද බලවත් වෙන්නේ කියන්නේ ඔහොම වෙලා දැන් මොන තියුණු රාගේ දැන් අම්මලා පුතාලා අඳුනන්නේ නැහැ, තාත්තලා දූලා අඳුනන්නේ නැහැ, අක්කලා මාලිලා අඳුනන්නේ නැහැ, අයියලා නංගිලා අඳුනන්නේ නැහැ, දැන් මුකුත් නැහැ. එහෙම යුගයක් එනවා කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පොඩ්ඩක් එහාමා වෙනකොට අධික ද්වේෂයක් එනවා කියනවා. අනාගතය අවුරුදු 10 වුණාම ඒ කියන්නේ අපි අනාගතේ මේ කියන්නේ අධික ද්වේෂයක් කියනවා, වදක චිත්තේ පිහිටනවා, මේක හිතෙන් අයින් කරගන්න බෑ කියනවා. එතකොට දරුණු හිත ඇති වෙන අම්මත් මරනවා කියන කිසි ප්‍රශ්නයක් නැහැ කියනවා. තාත්තා මරනවා කියන කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි ඉතින් ඒකට ඉන්නවනේ පවුල් කරනවනේ දරුවොත් එක. ආන්න කොහොම ආනන්ත්‍රී පාප කර්ම අනාගතේ මිනිසු කරගනිවිද අපිට හිතන්න පුළුවන්ද? ඊට පස්සේ මොකද වෙන්නේ? එක්කෙනාට එක්කෙනා වදක චිත්තේ පිහිටවා ගත්තාම ඒක හරියට මේ වැද්දෙක් සතෙක් දැක්කා වගේ කියනවා. වැද්දෙකුට සතෙක් දැක්කොත් මොකක්ද ඇති වෙන්නේ? අනේ මට මූ මරන්නම හිත කියලා නෙන්නේ. අන්න ඒ සිතිවිලි එනවා කියනවා. මරන්නම හිත එන්නේ කියනවා. ද්වේෂය ආපු ගමන්. ඊට පස්සේ මේක තියෙනවා. අම්මට දරුවා ගැන ඇතිව වදක චිත්තේ. මරන්න හිතේනවා. දරුවට ඇතිවෙනවා අම්මා මරන්න චිත්තේ. තාත්තට පුතා මරන්න චිත්තේ ඇතිවෙනවා. පුතාට ඇතිවෙනවා තාත්තා මරන්න. සහෝදරයට සහෝදරිය මරන්න හිතේනවා කියනවා. සහෝදරයාට සහෝදරිය මරන්න හිතේනවා කියනවා. ඉතින් මේ වගේ චිත්තේ පටන් ගත්තා මොකද වෙන්නේ? දවස් 7ක ආයුධ පරිහරණ කාලයක් කියනවා කියනවා. සතියක. ඒකට කියන්නේ මේ සතියක ආයුධ අන්තර කල්පයක් කියනවා. අන්තර කල්පයක් කියලා මේ වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. සතියටත් අන්තර කල්ප කියලා පාවිච්චි කරලා තියෙනවා මේකේ. එතකොට මේ සතියක එනවා කාලයක් වදක චිත්තය ඇවිල්ලා. එතකොට ඔවුන්ගේ එතකොට අර මේ අම්මා, මේ තාත්තා, මේ නංගි, මේ අයියා, මේ අක්කා, ඒ අදහස් හිතේ නැහැ කියනවා. එතකොට හිතෙන්නේ මේක මට මරන්න නැත්නම් කියලා බද්දක චිත්තයේ පහළ වුණාම ආයුධ අතර එනවා කියනවා. ආයුධ අතට ඇවිල්ලා එක එක මරා ගන්නවා කියනවා. මෙන්න සතෙක් කීකී මරා ගන්නවා කියනවා. මෙන්න සතෙක් කීකී මරා ගන්නකොට කීප දෙන්නෙකුට සිහි එනවා කියනවා. සිහි ඇවිල්ලා ඒගොල්ලෝ ආයුධ දාලා ඒගොල්ලෝ දුවනවා කියනවා. ඒගොල්ලෝ දුවලා ওই පඳුරු වාස්සේ, කැලෑවල් ලස්සේ, ගල් මුල් ලස්සේ, ගුහා ආස්සේ ගිහිල්ලා හැංගෙනවා. දවස් 7ක් නොකානොපි හැංගිලා ඉන්නවා. දවස් 7ක් එක දිගට ලෝකේ මේ ගහ ගන්නවා ආයුධ වලින්. ඊට පස්සේ මොකද වෙන්නේ? අර පිරිස දැන් දවස් 7න් එකට එක මරාගෙන ඉවර වෙනන් පස්සේ එනවා අර පිරිස එළියට. ඇවිල්ලා බීල් එක්කිනෙක් කෙනා බදාගෙන අඬන්න ගන්නවා. අනේ අපිට වෙච්ච දේ. අපි මේකද අපි මේ හොයපු ලෝකේ? අපි මේ ලෝකෙද සකස් කරන්න අපි මේ මහන්සි වුණේ කියලා එක්කිනෙක බදාගෙන අඬන්න ගන්නවා. හඬ මොකද කරන්නේ? ඒගොල්ලෝ කල්පනා කරනවා අපි මේ ක්‍රමේ හරියන්නේ, අපි මේ ක්‍රමේ නවත්තන්න ඕනේ. අපි මේ ක්‍රමේ නවත්තන්න ඕනේ. ඒ නිසා අපි සියලු දෙනා ආයෙනම් මනුෂ්‍ය ඝාතනය කරා යන්නේ නැහැ, සතෙක් මරන්නේ නැහැ කියලා ඒගොල්ලෝ සියලු දෙනා එකතු වෙලා ප්‍රාණඝාතයෙන් වළකිනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම හේතුව නිසා ඒගොල්ලෝ ප්‍රාණඝාතයෙන් වැළකිලා ඉනවා. වැළකීම හේතුව නිසා මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ ඊළඟ දරු පරම්පරාව අවුරුදු 20ක් ආයස වෙනවා. ඊට පස්සේ ඒගොල්ල කතා වෙනවා දැන් අපි බලන්න ප්‍රාණඝාතයෙන් වැළකීලා අපිට සෑහෙන වෙනසක් වුණා. ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා සෑහෙන ලාභයක් වුණා. එහෙනම් අපි දැන් ඊළඟට මොකද කරන්නේ? අපි එහෙමනම් දැන් අපි ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා මෙහෙම ලැබුණා. අපි කාම විත්‍යාචාරයෙන් සොරකමින් වැළකීමු කියලා ඔන්න මොකද කරන්නේ? සොරකමින් වැළකිනවා. සොරකමින් වැළකුණාම ඒගොල්ලන්ගේ දරුවන්ගේ ආයුෂ අවුරුදු 40ක් වෙනවා. ඊර්වස කල්පනා කරනවා ප්‍රාණඝාතයෙන් වැළකුණා සුරකමෙන් වැළකුණා අපිට හරි යහපතක් සිද්ධ වුණා. එහෙමනම් දැන් අපි වැඩිකාම සේවනේනුත් වලකී ඉන්න ඕනේ කියලා උනේ ඒකනුත් වලකිනවා. ඒකනුත් වැළකුණාම මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80 බවට පත් වෙනවා. ඊට පස්සේ කල්පනා කරනවා දැන් අවුරුදු 80ක් වුණා අපිට. දැන් අපි ආයුෂ හොඳයි. දැන් එහෙනම් අපි බොරු කීමෙන් වලකින්න ඕනේ. එහෙනම් අපි කවුරුත් බොරු නොකියයිමු කියලා දැන් බොරු කියන්නේ. ඊට පස්සේ වයස අවුරුදු 160ක් වුණා. ඊට පස්සේ කල්පනා කරා වයස අවුරුදු 160යි. දැන් අපි බොරු කියන්නේ. අපි එහෙනම් කේලන්න කියයිමු කියලා කේලෙමින් වැළකිනවා. එතකොට වයස අවුරුදු මොකද වුනේ? 320ක් වුණා. ඊට පස්සේ දැන් ඔන්න ප්‍රාණඝාතයෙන් වැළකුණා, හොරකමෙන් වැළකුණා, කාමිත්‍යාචාරයෙන් වැළකුණා, බොරුවෙන් වැළකුණා, කේලම් කීමෙන් වැළකුණා. ඊට පස්සේ ඒගොල්ලෝ කතා වෙනවා අපි දැන් පරුස වචන කියමින් අපි කාටවත් එක්කිනාට එක්කින බණින් නැතු වෙමු. සැර වෙන්නේ නැතු වෙමු. නපුරු වචන කියන්නේ නැතු වෙමු. කුණාරපු කියන්නේ නැතු වෙමු කියලා දැන් කතා වුණා. කතා වෙලා දැන් ඉතින් ඒගොල්ලෝ ඒක හොඳ පුරුදු කරනකට මොකද වුනේ? ඒ අය දරුවන්ගේ අවුරුදු 320 දරුවන්ගේ දරුවන්ට අවුරුදු 640ක් වුණා. ඊට පස්සේ කල්පනා කළා දැන් අපිට දැන් හරි ලස්සන වැඩක් අපිට දැන් අපි වර්ණේ වැඩි වෙනවා, අපි ආයුෂ වැඩි වෙනවා, අපේ ගුණ ධර්ම වැඩි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ අය මොකද කරේ? කුසල ධර්ම දියුණු කළා. දැන් කේලම් කියන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ. මේ වගේ ගුණ ධර්ම දියුණු කරනකොට ඒ දරුවන් ඒගේ දරුවෝ අවුරුදු 2000කට ආයුෂ ලැබෙනවා. අවුරුදු 2000ක් වෙනවා. ඊට පස්සේ කල්පනා කරනවා දැන් අපි තවත් ගුණ ධර්ම දියුණු කරගනිමු. එතකොට අපිට තවත් දියුණුවක් සැලසෙවි කියලා මොකද කරන්නේ? අනුන්ගේ දේවල් වලට ආසා කිරීම නැමැති අවිද්‍යාව දුරු කරනවා. දුරු කරපු ගමන් මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 4000ක් වෙනවා. දැන් මේකෙන් පේනවා මේ කවදාවත් මේ විටමින් දැන් මොනවද මේ විටමින්? දැන් ආයුෂ වැඩි කරගන්න විටමින් මොනවද? කුණ ධර්මණී. බටේරි දැන් අපි බලාගෙන ඉන්න විද්‍යාඥයෝ ආයුෂ වැඩි කරනගන්නේ. ආ දැන් ඉතින් අනාගතේ දැන් විද්‍යාවනේ මහා ලොකු එක. අපි දැන් බලාපොරොත්තු වෙන දැන් විද්‍යාවෙන් හොයාගන්නේ ආයුෂ වැඩි වෙන බෙහෙත. දැන් හොයාගන්නේ දැන් ඥාන පිටපත් කරනවා. දැන් හරි වැඩි තව පොඩ්ඩයි තියෙන කරගන්නේ. හොයාගන්නේ. දැන් උන් හොයාගන්න දේවල් වලින් තමයි අනාගත ලෝකේ අවුරුදු 10ට බහින්නේ. ඊට පස්සේ මේකේ තියෙනවා අවුරුදු 4000 ආයුෂ තියන අය ඊට පස්සේ තරහා දුරු කරනවා. තරහා දුරු කරාට පස්සේ එයාගේ දරුවන්ට අවුරුදු 8000 වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ අය කල්පනා කරන අපි දැන් පින් පව් කුසල් ලකුසල් හොද නරක මේව අඳුනාගෙන අපි සම්මාදිට්ඨිය ඇති කරගම්මු කියලා කතා වෙනවා. ඒ හේතුව මොකද වෙන්නේ? අවුරුදු 8000 ආයුෂ තියෙන දෙමව්පියන්ගේ දරුවන්ගේ ආයුෂ 20000 වෙනවා. අවුරුදු 20000. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අධර්ම රාගේ විෂම ලෝභේ මිත්‍යා දෘෂ්ටි යන මේ ඔක්කොම බැහැර කරනවා. බැහැර කරා මොකද වෙන්නේ? මේ ආගේ දිමෝපියන්ගේ දරුවන්ට අවුරුදු 40000 වෙනවා. මේ 40000 වෙලා ඊට පස්සේ දිමෝපියන්ට සලකන්න පටන් ගන්නවා, මෞපියන්ට සලකන්න පටන් ගන්නවා, ගුරුවරුන්ට සලකන්න පටන් ගන්නවා, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සලකන්න පටන් ගන්නවා, වැඳුම් කුදුම් කරන්න පටන් ගන්නවා. එතකොට මිනිස්සුන්ට අවුරුදු 80000 වෙනවා. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු මේ මහා භද්‍ර කල්පයේ වෙනදී මේ කියන්නේ. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000 දක්වා වර්ධනය වෙන්නේ මේ විදිහට. ඊට පස්සේ මොකද වෙන්නේ? අවුරුදු 80000ක් වුණාම මිනිසුන් අතරින් අවුරුදු 500 තමයි මංගල යෝජනා ගේන්නේ. මිනිසුන්ගේ ආයුෂ 500යි. එතකොට අවුරුදු 80000ක් මිනිස්සු විඳින මිනිස්සුන්ට තියෙන බඩගින්න පිපාස හැදෙනවා. ඊළඟ තණ්හාව තියෙනවා. එතකොට ආහාර තෘෂ්ණාව, ආහාර ක්ලාන්ති තියෙනවා. වයසට යනවා. ළෙඩ නැහැ. වයසට ගිහිලා මැරෙන එක තියෙනවා. ආන්නේ කාලෙදි තියෙන මහණෙනි අවුරුදු 80000ක් තියෙන කාලෙට මේ ජම්බුද්වීපයේ භව භෝග වලින් ධන ධාන්‍ය වලින් ඇඳුම් පැනඳුම් වලින් සරු වෙනවා. සරු වුණාට පස්සේ මේ දඹදිව පුරාම කොච්චර නගර නිර්මාණයක් බිහි වෙනවද කියන්නේ කුකුලෙකුට පුළුවන් කියනවා මේ ගෙවල් දහස් ගණනකින් වහලෙන් වහලට පැනගෙන යන්න ගෙවල් දහස් ගානකට. සෙනෙක කොච්චර වැඩිද කියන්නේ මහණෙනි එතකොට මිනිස්සුන්ගේ මේ දඹදිව නිකන් අවීචිය වගේ කියනවා. ඒකේ තේරුම මොකද්ද? වැඩිම සෙනෙක ඉන්නේ කොහේද? අවීචිය. දඹදිව නිකන් අවීචිය වගේ සෙනෙක වැඩි වෙනවා කියනවා. එතකොට මහණෙනි මේ බර්ණස් රාජධානිය කේතුමති කියලා තමයි හඳුන්වන්නේ. ඒ බර්ණස් රාජධානියේ මුල් කොටගෙන 84000 නගර ඉන්දියාවේ බිහි වෙනවා කියනවා. එතකොට ඒ කාලෙදි සක්විති රජ කෙනෙක් පහළ වෙනවා සංක කියලා. කවුද පහළ වෙන්නේ? ඔව් ගිහි ගෙදර ජීවත් වුණොත් සක්විති රජ වෙන සක්විති රජ කෙනෙක් පහළ වෙනවා සංක කියලා. ඒත් මේ සක්විති රජුරුව මේ ධාර්මිකව රජ කරනවා. එහෙනම් සමාජය තුල තියෙන මේ කාලේ පන්සිල්. මොකද ඊට පස්සේ දැන් මහා භද්‍ර කල් පිරෙලා මොකද වෙන්නේ? කල්ප විනාශ වෙනවා. මේකේ කල්ප විනාශයක් වෙන්නේ නැහැ. මේකේ වෙන්නේ දැන් ඉස්සරහට උනත් විශාල මිනිස් ඝාතන වේ. දැන් ස්වභාවික ඉපත් වැඩිනේ නේ. විශාල හානි සිද්ධ වේ. එතකොට ඒ චක්‍රවර්ති රජුරුව පහළ වෙන කාට මේ ලෝකේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් වෙනකොට ඔන්න මේ අරහත් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේවමනුස්සානම් බුද්ධෝ භගවා කියන නව අරහදී ගුණයන්ගෙන් යුතු තථාගත අරහත් මෛත්‍රී නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. කියන මහණෙනි මම මේ ආකාරයෙන් දෙවියන් බමුණු සහිත ලෝකේ චතුරාර්ය සත්‍ය දේශනා කරනවද? ඒ ආකාරයෙන් මේ තථාගත භගවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. මහණෙනි මේ වර්තමානයේ ගෞතම නම් වූ තථාගතයන් වහන්සේ යම්සේ මුලමෙදාග කල්යාණ වූ අර්ථ සහිත ව්‍යංජන සහිත පිරිසිදු නිවන් මඟ දේශනා කරමින් මේ සිය දහස් ගණන් භික්ෂු සංඛ්‍යා පරිහරණය කරනවාද? මේ වගේ ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සිය දහස් ගණන් භික්ෂු සංඛ්‍යා පිරිවරාගෙන ඉන්නවා. මහණෙනි මේ කාලේ සංකන කියන රජුරෝ මේ පින්වත්නි බර්ණස ගංගානම් ගඟ තියෙන විශාල ගඟක්. ගංගානම් ගඟේ තියෙන එක මහා පනාද කියන රජුරුවන්ගේ මාලිගාව ගඟේ දැන් යට වෙලා තියෙන වැල්ලෙන් වැහිලා. ඒකට අර මහා පනාද කියන මේ රජුරුවන්ගේ මේ මාලිගාව සංක කියන සක්විති රජුරෝ ගඟෙන් උඩට ගන්නවා. අරගෙන ඒකයි තමයි යා කාලයක් ඉඳලා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ධර්ම දේශනා කරනවා කියලා දැනගත්තාම චක්විති රජුරුව මොකද කරන්නේ? අර බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න යනවා. ගිහින් හිත පහදවාගෙන මේ බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යෙක් හැටියට පැවිදි වෙනවා. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා ඉන්න වෙලාවේ චක්විති රජ කෙනෙක් පැවිදි වුණාට පස්සේ බුදු කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වෙලා නින්නේ. එක තැන බුදුවරු දෙනමක් පහළ වෙන්නේ. ඉතින් මොකද වෙන්නේ? පහළ වෙලා ඒ සක්විති රජුරු ආරාධිතටපත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා, ඒ නිසා මහණෙනි තමා ද්වීපයේ කොට වාසය කරන්නේ. තමා පිළිසරණ කොට වාසය කරන්නේ. ධර්මයේ ද්වීපයේ කොට වාසය කරන්නේ. ධර්මයේ පිළිසරණ කොට වාසය කරන්නේ. මුකන්ති ධර්මයේ දීපිය කොට වාසය කරනවා කියලා කියන්නේ සතර සතිපට්ඨානයේදී වාසය කරන්න. ඊට පස්සේ කියන මහණෙනි මේ සතර සතිපට්ඨානයේ නම් වූ පියාගෙන් ලැබූ භූමියේ තමන්ට පරපුරින් ලැබිච්ච තමන්ගේ බිම වාසය කරොත් ආයුෂෙන් වැඩිවි. මොකෙන්ද වැඩෙන්නේ? ආයුෂෙන් වැඩිවි, වර්ණෙන් වැඩිවි, සැපෙන් වැඩිවි, භෝගෙන් වැඩිවි, බලෙන් වැඩිවි. මහණෙනි ආයුෂයේ තමයි සතර සතිපට්ඨානයේදී වාසය කළොත් සතර ඍද්ධිපාද වැඩේවි. මොකද්ද වැඩෙන්නේ? සතර ඍද්ධිපාද වැඩේවි. සතර සතිපට්ඨානයෙන් යුතුව වාසය කළොත් ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් යුක්තව පිරිසිදු සීලයකින් වාසය කරાવી. ඒතර පිරිසිදු සීලෙන් වාසය කරන්නත් උපකාරී වන්නේ සතර සතිපට්ඨානයයි. සතර සතිපට්ඨානයේදී වාසය කළ සැපෙන් වැඩේවි. සැපේ යනු පළවෙනි ධ්‍යානයයි. දෙවෙනි ධ්‍යානයයි. තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය. ධ්‍යාන හතරෙන් වැඩේවි. සතර සතිපට්ඨානෙන් යුක්තව වාසය කළොත් භෝග සම්පත් වලින් වැඩේවි. ඒ තමයි මහණෙනි, භෝග සම්පත් තමයි දස දිශාවට මෛත්‍රී, කරුණා, මෘදුතා, උපේක්ෂා කියන සිව්බඹ විහරණයෙන් වාසය කිරීම. බලයෙන් වැඩේවි. මහණෙනි, බලය තමයි ප්‍රඥා බලය. ප්‍රඥා බලයෙන් දිනු කළා හිට අරහත්ත්වයට පත් වෙලා වාසය කරන්න පුළුවන් වේවි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නාහම් භික්කවේ අඤ්ඤං ඒක බලම්පි සමනුපස්සාමි යං ඒවං දුප්පසහං යථායිදම් භික්කවේ මාර බලං. මහණෙනි, මම බුදු වැසින් දකින්නේ වෙන එක බලයක්වත් මැඩලන්න අමාරු මේ මාර්යාගේ බලේ තරම්. ඒ කියන්නේ මාර්යාගේ බලේ මැඩලන්න අමාරුයි. දැන් මාර්යා කියලා පුද්ගලයෙක් ඉන්නවා. එතකොට එයාට සේනාවකුත් ඉන්නවා. එයා අධිපතිකමකුත් දරනවා. මොකිට අධිපතිකම දරන්නේ? ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට. එතකොට මේ පුද්ගලයා ක්ලේශ වසඟේ ඉන්නකන් එයාට අධිපති වෙලා ඉන්න පුළුවන්. මේ පුද්ගලයා කෙලෙසුන්ගෙන් නිදහස් වුණොත් එයාට අධිපති වෙන්න බෑ. එහෙනම් එයා මොකද කරන්නේ? ක්ලේශ වසඟේ තබා ගන්න දසමාර සේනාව යොදවනවා. දසමාර සේනාවට උවමනා කරන දේවල් කාම ආසාව, ධර්මයට තියෙන නොවැළීම, පිපාස බඩගිනි, මේවා භය, තණ්හාව, විචිකිච්ඡා, සැකය, මේ වගේ දේවල් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගුණමකු බව, මේ ඔක්කෝම අප තුල තියෙන කෙලෙස් වලින් තමයි යා පාවිච්චි කරන්නේ. එතකොට මේකට ඉඩ නැතු යනවා යාට සතර සතිපට්ඨානේ කෙනෙක් ඉන්නවා නම්. මාරයාට ඕන දේ කරන්න බැරි වෙනවා. නැත්තම් සම්පූර්ණයෙන්ම මාර වසඟේ, මාර සීනාවට යටත්ව තමයි මේ ලෝක සත්‍යයට මේ යුගයේ ඉන්න තියෙන්නේ. ඒ නිසා පින්වත්නි, අපිට විශාල පිනක්, පෙර කරන ලද පිනක් තියෙන්නත් ඕනේ, මේ ජීවිතේ පිනක් තියෙන්නත් ඕනේ. යම් කිසි ප්‍රමාණයකින් හෝ අපිට මේකෙන් මාර බලයෙන් මිදෙන්න පුළුවන් නම්. ඊළඟට තියෙන කුසලානම් භික්කවේ ධම්මානම් සමාදානෙහිති ඒමිදම් පුඤ්ඤං පවද්ධතිති. මහණෙනි, ඒ නිසා මේ කුසල ධර්මයන්ගේ සමාදානෙන් තමයි මේ පින් වැඩෙන්නේ කියනවා. කුසල් දහම් සමාදන් වෙලා පින් වැඩෙන්නේ කියලා. මේ මාර බලයට මම පුංචි උදාහරණයක් කියනකොට තේරෙන්නේ. අපි කිව්වම ඔබට වටිනා පැලයක් තියෙනවා කියලා. ඔබට හම්බුණා කිව්ව මහා වටිනා පැලයක්. දැන් ඔබ මේක හිතෝ ගන්නවා. හිතෝගෙන එන එක්කෙනාට පින්නොත් එම දැන් මේ වටිනා පැලයක් තියෙන කියලා ඔබ ආරක්ෂාව සපයන්නේත් නෑ. මොකොත් නෑ. පැලේ නිකන් ඔය හිතෝල ඔබ කිය මේ වටිනා පැලයක්. මොකක් වෙයිද? එක්කෝ හොරකම් කරයි. එක්කෝ හොරකම් කරන්නේත් නෑ. යනගම පාගගෙන යයි. කරන්නේ නැද්ද එහෙම මිනිස්සු? වටිනා පැලේ කියලා පෙන්නුවොත් පාගගෙන යයි. එහෙම නැත්තම් නිකන් මේ නිකන් ධනීස කහනවා වගේ පාත් වෙලා හිමීට ඒක උදුරයි. උදුරලා දන්නේ නැමක යයි. ඊටපස්සේ ගහ ඉවරනේ. පෙනෙන ලෝකෙන් එහෙම කියනවා නම් ගස්වලට මේ නිකන් ගහක් හිටව ගන්න එහෙමනම් මාර්යාගෙන් කොහොම ඇද්ද? ಗುಣධර්ම දියුණු කරනවායි කියන එක ගස් හිටවනවට වඩා අතිශයින්ම දුෂ්කර වැඩක්. අතිශයින්ම දුෂ්කර වැඩක්. ඇයි මාර බලය කියන එක මැඩලනවා? මේක තියෙනනේ මහණෙනි දුකසේ කියනවා. අම්මා දුකසී මැඩලිය යුතු මේ මාර බලය වැනි දෙයක් මම බුදු ඇසින් දකින්නේ නැහැ කියනවා. බුදු කෙනෙක් පහළ වෙලා මේවා කියා දෙන තුරු බෞද්ධයන් අතරින් ගත්තත් අද ගිහි පැවිදි කොච්චර ඉන්නවද මේවා පිළිගන්නේ? පිළිගන්නේ tie කොච්චර ඉන්නවද? දැන් මේ ත්‍රිපිටකේ කෑ ගැහුවට මේක පරිවර්තනය කරන වැරදි හා මේ සරල වැඩිය කීකි මේ ධර්මයේ පිළිගන්නේ tie කොච්චර පැවිද්දෝ ඉන්නවද මේ රටේ? ඒ නිසා ඒත් මාර්ය වෙහිලා නේ කෑ ගහන්නේ. එතකොට අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ මාර පිරිසගේ බලයේ ඉක්මවා යනවායි කියන එක හිතන්න බැරි තරම් අමාරු. ඒකයි පින්වත්නි මම බොහෝ විට කියලා තියෙන්නේ ඔබට වහවහම ඇති කරගන්න කියලා. මේ අර ලක්ෂණ පහ මොනවද? සද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග ප්‍රඥා කියන මේ පහ ඇති කරගන්න කියලා තියෙන එකයි. ඉතින් මේ පහ ඇති කරගත්තාම එයාට අඩු ගණනේ සද්ධානුසාරී වෙලා ධම්මානුසාරී වෙලා මේක දියුණු කරගත්තොත් එතකොට මෙයාට මේ ඊළඟ ජීවිතේ ඒකාන්තයෙන්ම සුගතිය යන්න උපකාරී වෙනවා. ආයිමත් ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේ අවස්ථාව තියෙන්නේ නම් මිනිසුන් අතර නෙවෙයි. මේ අවස්ථාව තියෙන්නේ දෙවියන් අතරයි. අර මම කිව්වේ අර බණ රැල්ල කාලීන ධර්මදේශන ඕක ඉස්සරහට තව දරුණු වෙනවා. ඔව් ඊට පස්සේ ඒක කොහෙන් අතර වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉස්සරහට අනාගතයේ මිනිසුන්ට ධර්ම මාර්ගේ නැහැ. ඒක නැති කරලා දානවා. ඒක විවෘත වෙන්න දෙන්නේ නැහැ. දැන් දැම්මම ධර්ම විවෘත වුණාට මහා බීතියක් තියෙනවානේ. ඒ නිසා ඉස්සරහට කොහොමත් නැහැ. ඒ නිසා අනාගතයේ මනුස්ස ලෝකයේ තුල මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියන අදහස නම් අතාරින්න. ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක කරනවා නම් අවස්ථාව තියෙන මේ ජීවිතේදී කරගත්තු ටිකක්. ඒතර මේ ජීවිතේදී සද්ධා සීල සුත තියාග ප්‍රඥා දියුණු කරගෙන සතර සතිපට්ඨානෙන් හොඳට ඉගෙන කියාගෙන ඒක ටික ටික පුරුදු කරගෙන ඊළඟට ලෑස්ති වෙන්න දෙවියන් අතරට යම්. ඊට පස්සේ එහෙදී පුරුදු කරන්න මේ සද්ධා සීල සුත තියාග ප්‍රඥාවල පිළිපෙහෙල සතිපට්ඨානෙ පුරුදු කරන්න මාර්ගඵලලාභින් කුසල් අඩුපය එහි ඉන්නවා. ගෞතම සාසනයෙන් පීඨක් ලබා ගන්න තියෙන ක්‍රමේ තමයි මම කිව්වේ. ඉස්සරහට නම් බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා ඔබට දරුවන්ටත් උගන්වන්න තියෙන අන්නේ ක්‍රමේ තමයි. අනාගත ලෝකේ අපි හිතනවට වඩා විසම දරුණු එකක් තමයි අනාගතය. වර්තමානයේ හොඳයි. ඉතින් ඒ නිසා අනාගතයට අපි සැලසුම් කරනවා නම් මේ මනුස්ස ලෝකේ සැලසුම් කරන්න එපා. ඒ නිසා ඔබට මේ ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න තමා තමාව පිළිසරණ කරගෙන තමා ධර්මයේ පිළිසරණ කරගෙන ඒ කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨානයේ තුල සිහිය පිහිටුවාගෙන සිත දියුණු කරගෙන සිත පිහිටුවාගෙන ඔබටද මේ ගෞතම බුද්ධ ශාසනයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.